දෛ ගෞරවණීය අපේ සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට සෙනසුරාදා හුඟේ දවසට පස්සේ අපිට නිසන්න වනේ ඉදි මේක පවත්වන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් අපි මේකේ මුල් විනාඩි සල්පේ පාවිච්චි කරනවා යෝගාස්මී කතිකාවත දිනචරිය ආශීපත් කරගන්න. ඊට පස්සේ අපි යනවා සංගීත සූත්‍රයේ පංචක නිපාතේ අදට නියමිත මාතෘකාව. ඒ අනුව අපි විවෘත ධර්ම සාකච්ඡාවකට අවස්ථාව සල්ස ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලා සිටිමු අපේ ධම්මසරණ ස්වාමීන් වහන්සේගේ ඒ ඉදිරිපත් කිරීම කරන්න කියලා සභාවට.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව සුමහිරි නිවන් සැපතින් සැනසිනු කැමැති දිවි පුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නින් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන, ඇතුරු උවටන, ගිලන් වැඩිහිටි උවටන යන ආදීෙහි සුදුසු කල්හි යෙදී ඍසිනම් හීල්දන් කිස සඳහා බොජුන්හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතු. බණදහම් පුහුණුව සිරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහි යෙදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේ හිලා තැන්පත් කොට දැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු ධරා කමටහන්ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හලාසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හලවත් සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු වවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙත්හි යෙදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වන තුරු පිරිවහන බණක් නැතොත් කමටහනෙන් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නින්ද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීට මැතුලත් වෙයි. තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එමදු දෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙන ලෙසේ එහි යෙදිය යුතුය. ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමන් ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතර පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයටද පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු ඕදුරු මැඩලීමට සමත්වකු විය යුතු. බැහැර පිරිසිදුව නිතර රැකගනිමින් දසධම්ම සූත්‍ර ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකම දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිගාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහි යෙදීමෙන් ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩ ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතට එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි.
යෝගාවචර දිනචරියාව සඳහා අපි විනාඩි 7කට ප්‍රමාණය කාලයක් කරගෙන තියෙනවා. අපි වෙනින් දවසට තියෙන්නේ ව්‍යවස්ථා මාලාව කියන එක සීපත් කරගන්නවා. අපි යනවා දැන් සංගීති සූත්‍රයේ පංචක නිපාතයට.
අවසරයි සමිංස. දීඝනිකාය සංගීති සූත්‍රය පාඨික වග්ගය පංචක නිපාතය. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහෙව සංඝහිතබ්බං න විවාදිතබ්බං යතෛදං බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං. එවත්නි දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද? බොහෝ කලක් සිටිය හැකි වන්නේද? එසේ වනු පිණිස එහි තොපසියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු විවද නොකළ යුතු. ඒ බොහෝ දිනාට හිත පිනිස බොහෝ දිනාට සුව පිනිස ලොවට අනුකම්පාව පිනිස දෙවිනිස්නට යහපත පිනිස වැඩ පිනිස සුව පිනිස වන්නේය. පතමේ පංච වෝදකේන ආවුසෝ වික්ුණා පරං වෝදතු කාමේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පරෝ චෝදේ තබ්බෝ.
චෝදකේන ඕදකේන කියලා කියන්නේ
චෝදකේන ආවුසෝ
වික්ුණා දෙවෙනි තියෙන්නේ කීවේ ඕදකේන කිය.
චෝදකේන ආවුසෝ භික්ඛුනා පරං චෝදතු කාමේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පරෝ චෝදේ තබ්බෝ. කාලේන වක්ඛාමි නො අකාලේන භූතේන වක්ඛාමි නො අභූතේන සංහේන වක්ඛාමි නො පරුසේන අත්ථ සංහිතේන වක්ඛාමි නො අනත්ථ සංහිතේන මෙත්තේ චිත්තේන වක්ඛාමි නො දෝසන්තරේනාති. චෝදකේන ආවසෝ භික්ඛුනා පරං චෝදේතු කාමේන ඉමේ පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පරෝචෝදේ තබ්බෝ. ඇවැත්නි, මෙරමාහට චෝදනා කරුණු ඍෂි චෝදක භික්ෂූහු විසින් ධර්ම පසක් තමා කෙරෙහි එළවා මෙරමාහට චෝදනා කළ යුතු. සුදුසු කාලයෙහි කියන්නෙමි, නොකල්හි නොකියන්නෙමි යන සිත. ඌ දැයින් වරහන් ඇතුළේ සත්‍යයෙන් කියමි, නොවූ දැයකින් නොකියමි යන සිත. මොලොක් බසින් කියමි, පරොස් බසින් නොකියමි යන සිත. ඔහුට වැඩ කැමැති සිතින් මිස අවැඩ කැමැති සිතකින් නොකියන්නෙමි යන සිත. මෙත් සිතින් මිස ද්වේෂ සහිත සිතින් නොකියන්නෙමි යන සිත. ඇවැත්නි, මෙරමාහට චෝදනා කරනු ඍෂි චෝදක මහණෝහු විසින් මේ ධර්ම පස තමා කෙරෙහි එළවා මෙරමාට චෝදනා කළ යුතු.
මේක හරි වටන ඇතර මහානකම කරනකොට, ඒකේ නායකත්වයක් කරනකොට අපිට හරියට වැරදි පේනවා. නැත්නම් කියන්නේ යෑමෙන් ඊට වැඩි හානි වෙනවා. ඒ පුත්‍රය හිතා ගන්න මෙසර මොනවා කෙරුවත් හරියන්නේ, කෝක් කෙරුවත් වැරදි දක විතරයි දකින්නේ කියලා. ඉතින් ඒක නිසා තීරුම් ගන්න පුළුවන්, මම කයින් හරි අවවාදයක් ලබන්නම් මයිලක තියෙන්න ඕනේ ಗುಣ. මම කාටවත් අවවාද දෙනකොට නෙවෙයි. නමුත් එතෙන්ට ගියාට පස්සේ තමයි, නැත්තම් තමන් අවවාද දෙන මට්ටමට ගියාට පස්සේ තමයි තේන්නේ anuන් කිව්වට අහන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ වෙලාවේ නෙවෙයි කියලා තියෙන්නේ. ඉතින් එතකොට වෙලාව උඹ ඊයේ මෙන්න මෙහෙම වැඩක් කරුවා කියලා කිව්වට ඒ මාසයට ඒක මතක නැහැ. ඒ මාසයට වැඩි මොකද්ද? පරිසරය මොකද්ද? කාරණා මොකද්ද කියලා ඒත්තු යන්නේ නැහැ. මොකද කියන්නේ අර මුණින් කලේ මුණින් නම්බුලා වෙලාවට. ඒ නිසා අපි දැනගන්න ඕනේ තමන් කායෙන් හරි උපදේශයක් ගන්න, විශේෂයෙන් කමටහනක් ගන්න. අකාලේ කිව්වත් ඒක ගලප ගන්න, මේ උන්දහන්සේ කියනවා ඇත්තේ මෙන්න මේ වැඩේට වෙන්නේ. මට තේරෙන්නේ නැහැ, මම ඔහොම එකක් කෙරුවෙත් නැහැ, මම දන්නෙත් නැහැ කියලා. අපි ඒ ගසා දාන ගතිය තමයි මමයා කියලා කියන්නේ. අපේ පෞරුෂත්වෙ වෙන්නේත් ඒකයි. ඒ නිසා උපදේශ දෙන කෙනා දන්නවා, ඒ උපදේශ දෙනකොට හරියට පසුබිම කියුවේ නැතුව හරි කියන්නුත් මම මේ කතා කරන්න හදන දැන් වෙච්ච එකක් නෙවෙයි. අසවල් දාසේ අසවල් ලායි මෙහෙමයි කියලා ඒ කාලේ කියන්න ඕනේ, නැත්නම් ඒ වෙලාවෙම කියන්න ඕනේ මේ වැඩේ මෙහෙම කරනවා නම් හොඳයි කියලා. අපි කවදාවත් නෑ ඉදපු අරමංසයට තමුසෙ මෙහෙමයි කියලා කියන වෙසට පසුබිමට අදාළ නෑ. ඉතින් මංසෙ ඒකට විශ්වසනීයත්වය ඇති වෙන්නේ නෑ. දැන් ඊට පස්සේ මම උපදේශයක් ලබන්න නම් ගුණවතෙක් සිල්වතෙක් මට මොනවද කියනකොට එයා කියන්නේ මට තේරෙන්නේ නැති උනඩම දහසක් නැයින් තේරුම් ගන්න ඕනේ. මෙයා කියනවා ඇත්තේ අහවල් වැඩිට වෙන්න ඇති. දැන් නම් කිව්ව වෙලාවට නෙවෙයි. නමුත් ඒක මගේ යුතුකම උපදේශය ලබන්නගේ. ඒක තමයි රාහුල පුංචාමඳුරෝ බුදුහාමුදුරුවෝ සකස් කෙරුවේ හැම කෙනෙක්ගේම උපදෙස් ලැබෙන විදිහට හදාගන්නේ කියලා. ඉතින් ඕක නැතිකමට සිංහලෙන් කියන්නේ ඔලමොලකම, ප්‍රගල්භ භාවය කියලා. අපි ළඟ ඔච්චරමයි අයින් කරන්න ඕනේ, භාවනා වෙන කල යුත්තක් නැහැ. දෙක වෙච්චි දෙය කියන්න ඕනේ. අරයා මට මෙහෙම කිව්වා, එහෙම නැත්නම් මෙයා එක සත පහක වැඩක් කරද්දී සත් 10කට බනින්න එපා. හරියට කියන්නේ සත හතරකුත් නෙමෙයි, හයකුත් නෙමෙයි. මෙන්න මේකයි මම මේ කියන්නේ. එතකොට යාට සීයලව ගන්න ලේසි. නැත්නම් අර මොසුප්පු වෙනවනේ. මම මේ පොඩ්ඩක් කරපුවම අනුගේවත් එක මගේ මල්ලට දාලා කිව්වයි කියලා. ඉතින් එන්සයි සත්‍යයෙන් කියනවා කියනක සච්චතෝ. භාෂා විලාසේ සච්චතෝ තේතතෝ අත සංහිතෝ පියතෝ කියන කාරණා හත තමයි මේ කියන්නේ. හැබැයි මෙතන වෙලා තියෙන කාගේද දෝෂයක් වෙලා තියෙනවා නැත්නම් වෙමින් තියෙනවා. ඒක කියනකොට හරියට ප්‍රමාණ කරලා කියන්න අපි හැම වෙලාවෙම අතිශෝක්ති කරනවා. තමන්ගේ කෙනෙක් නම් පොඩි කරලා කියනවා, අනුගේ කෙනෙක් නම් වැඩි කරලා කියනවා. ඒතකොට අහන කෙනාට කාරණා පැත්තක එයාට හරියට අරකට එක කොයින්සයිඩ් වෙන්න බෑ. ඒක ෆිට් වෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ දන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම කරපු වැරද්ද ටිකක් වැඩිපුර දාලා කියනවා, එක්ක අඩු කරලා කියනවා. මේ දෙකම වැඩක් නැහැ. කමටහන් සුද්ධ කරනකොට ගොරෝසු ආනපාන ගොරෝසු ආනපාන වශයෙන්ුත්, මධ්‍යස්ථාන පානේ වශයෙන්ුත්, ශූන්‍යාණපාණි වසෙත් කියන්න නම් රිලටිවිටි තේරුම් අරගෙන තියෙන සාපේක්ෂතාවයේ තේරුම් ගන්න. හැම එනිකම ගොරෝසුයි කියලා කියනෝ නම් හෝ හැම වෙලාවෙම ගොරෝසු බලාපොරොත්තු වෙන උට භාවනා හරියන්නේ නැහැ. භාවනායි තියෙනවා ඒ මට්ටම්. ඒක කියන්නේ ඊයේත් එක්ක බලනකොට නම් අද ආනපාණි ටිකක් ගොරෝසු වැඩි, නැත්තම් සියුම් වැඩි, නැත්තම් පටන් ගන්නකොට වැඩි, පහු වෙනකොට මෙහෙමයි කියලා අරහෙරත් කියන්නේ. උඹ මම මේ බලانے හිටියා, ওই වැඩේ කරනකොට කරන්නේ මෙහෙමයි, එහෙම කරන්න එපා. ඊයේ කරනකොට මෙහෙමයි කෙරුවේ කියලා හරියට යාට කියනවා නම් මේ මිටියෙන් ගහපන් ඇනේ ඔළුවට වෙන තැනට ගැවුවොත් මිටිය මිට කැඩෙනවා මිටිය ගලවලා යනවා ඇනේ නිකන් පැත්තට යන්නේ ඉතින් කවදාවත් මිටියක් අල්ලපු නැති කෙනෙක් කවදාවත් ඇනේක් දැකපු නැති කෙනෙකුට ගහන්න ගියාම කරන්න බෑනේ ඕක කරලා පුරුදු වෙලා කියන්නේ දැන් හුඟක් කරලා දැන් තේනවනේ ඉතින් හොඳට මිටිය ගලිය පොළොවේ උලපා එතකොට මිටිය මුලට රවුම් රළු වෙනවා එතකොට ඇනේ උඩ උඹ දැකලා ඇති හතරස් කොටු වර්ගයක් ගහලා තියෙන අලුත් ඇනි. දැකලා නැත්නම් බලන්න. ඒ මොකද අර ඇනේ හරියටම මේකේ ෆ්‍රික්ෂන් එක වදින්න. ඉතින් මිටිය මොට වෙලා නම් ඒකේ කොනෙන් ගහනකොට අපි බෝල මිටිය කියලා කියන්නේ. බෝල මිටිය අනිත් පැත්තේ බෝලේ තියෙන. ඒකේ තියෙන රිවර්ට් කරන්න. එතකොට ඇනේ ටැලෙන්ට් තියෙන්නේ. බහින්න නෙවෙයි. ඇනේ බහින්න නම් මිටිය බලන්න ඕනේ. මං ගිනාපු මිටියක් තියෙන හොඳ එකක්. ඒකේ අග හතරස් කොටු කොටලා තියෙනවා දාන්නලා යනවා. ඒ කියන්නේ ගහනකොට බදනවා මේ පැදුර වගේ මිටියෙත් උඩ පැත්තේ තියෙන හතරස් කොටු වගේ අලුත් මැනවල හරියට එකට ගැහුවොත් චක්ගල වදිනවා ඒකත් අර බල රේඛාව හරියට තියෙන ඉතින් ඕක හරියට වෙන්නේ නැහැ ගාගෙන යනකොට අපිට මතක නැහැ එනේ කොනට වදිනවා ඒසර කොන නැමෙනවා මිටිය සවුත් වෙනවා ඒතර ගිනිපු ප්‍රශ්න කියනවා ඉතින් මේ වගේ හරියට ඒ බල රේඛාවයි කරපු ප්‍රමාණය හරියට කියලා කියනවනම් ඒක කි ෆිසික්ස් තියෙන එක මේ පුද්ගලයෙකුට කියන දෙයක්වත් එනේ මට ලාබ් ලේසි මට යාලුයි අර්මශ ගහන්න එනේ කැරිනවා එහෙම කන්නේ නෙවෙයි. ඒ වගේ කරපු වැරද්ද ප්‍රමාණ කරනකොට කමඨාන් සුද්ධ කරන වෙලාවේදී සුද්ධ කරන ගුරුන්නාන්සිට එක හරියට කිව්වේ නැත්නම් අර්මශ ඉදෙනේ මයිත් එක පොද්දා තරහක් තියෙනවා. හැම වෙලාවෙම මට අඩුපාඩු කියනවා නැත්නම් මයිත් එක යාලුකමක් තියෙන මම මොනවා කරොත් හොඳයි කියනවා කියලා අර්මශයා අන්දවන්ද වෙනවා. ඒෂා උපදේශ දෙන කෙනා වගේම තමන් උපදේශ බලාපොරොත්තු වෙනවා නම් කියන්න ඕනේ ගුරුවරට ඒකට වැරදුනත් මම මේකෙන් තොරතුරු ගන්න නම් ඒ වෙලාවේදී ඒකේ ඒකේනා හරියටම අත්ත සංහිතෝ කිව්වේ නැති වුණත් ඔය සාමාන්‍ය මොනවත් කියන්නේ ඉතින් මේක පොඩ්ඩක් බලන්න ඕනේ කියලා ආයුවේ කියලා කහනවට මෙන්න මේම එකක් නම් ඇහුණා මම දන්නේ නැහැ මම අල්ලගත්ත හැටිද කියලා මෙන්න මිටිය තියෙනවා මෙන්න නැණේ තියෙනවා මට පොඩ්ඩක් කියලා දෙනවද ඉතින් අරමස්සර හරි ලේසි කියලා දෙන්නේ එහෙම තමයි ආනන්දහාමුදුරු බුදු ජානස ළඟට ගිහිල්ලා කියනවා අවසරය වහන්සේ දවසක් ඒ කිඹුල්ලත්පුරේ ඉන්න වෙලාවේදී ශුන්්‍යත විහරණේ කියලා කිව්වා මේ මට ඒක හරියට තේරුණාද කියලා සැකයි ස්වාමීන් වහන්සේ මොකද්ද ශුන්්‍යත විහරණේ කියලා බුදුන් කියනවා ආනන්ද මං එදත් ඒ කිඹුල්ලත්පුරේ ඉන්න කොටත් ශුන්්‍යත විහරණේ දැනුත් ඉන්නේ ඒකම තමයි උඹ අල්ලන තියෙන විදිහ හරි ඕම් බලපන් ශුන්්‍යත විහරණේ කියලා හරියට කියනවා දැන් ඉන්නේ පූර්වාරාමේ දැන් ඉඳගෙන ඉස්ස අපිට පූර්වාරාමේ වෙන ප්‍රශ්න නැහැ ලස්සනට ආරයන ඒකේ ආනන්ද හැමතුගේ තියෙන දක්ෂකම තමයි එදා වචනේ ඇහුණා. හැබැයි තේරුනේ නැහැ. ඒ වගේම තේරෙනවා ඉස්සරහට පහළ වෙන ආයතන මේක විස්තර වෙන්න නම් බුදුහාමුදුරුවෝ විවේක වෙලාදී ඒ කියන්නේ කතා පාබතං කියලා. එහෙම නැත්නම් කතාවට මාත්‍රිකාව. සපේල දුන්නාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා හරි ආනන්දඹට ඇහිලා තියෙනවා හරි. එදත් මං ඉනේ වෙලාව කියනකොට ශුන්්‍යත විහරණ තමයි හිටියේ. හැබැයි දැනුත් ඉන්නේ එතරම් තමයි. ඕම් බලාපන් ශුන්්‍යත විහරණ කියලා චූල ශුන්්‍යත සූත්‍රයේ දේශනා කරනවා. ඉතින් වගේ ප්‍රශ්නයක් අහනකොට ඒ ගුරුවරයාට නැත්තම් කියපේ කරනට ඒක මතක් කරලා දීලා මේක මගේ දෝෂයක් මට ඇහුණා තේරුණා දන්නේ පොඩ බලන්න මේ මට සමා වෙලා වේව එක තියෙනවා නම් කියලා දෙන්න කිව්වොත් ඒ ගුරුවරයායි ගෝලයා අතර sannivedana යනකොට ඒක ගුරුවරයාට ගෝලට අයිතිත් නෑ ගුරුනාන්සට අයිතිත් නෑ ඒක සාසනට අයිති දෙයක් ඉතින් අපි කතා කරනකොට කාටරි අවවාදයක් දෙනකොට හරි එහෙම නැත්තම් කාගෙර දීපු අවවාදයක් වැටෙහෙන්නේ නැත්තම් ප්‍රමාණකරණය කරන්න ඕන සත්‍යතෝ වැඩිපුර කියන්නත් එපා වැඩිපුර ගියයික තේරෙන්නේම නැහැ. අපි ආර්යවෝ හරි විතරයි ඇත්ත දේ ඇත්ත විදිහට කියන්නේ. අනික හැම වෙලාවෙම අපි ආලවට්ටම් දානවා, ඔමරි පානවා, අඩු කරලා කියනවා. අපි ඉතන ඒකට බාධාව ශිෂ්ට වෙයි කියලා. බාධා මොන කුෂ්ඨයක් ආවත් කියන දේ තේරෙන්නේ නැහැ. අද කිසිම විදියකට මේ ගුරුවරයා කියන දේ ගෝලයට තේරෙන්නේ නැහැ. වේදා කියන දේ ලෙඩාට තේරෙන්නේ නැහැ. අම්මලා තාත්තලා කියන දේ දරුවාට තේරෙන්නේ නැහැ. මොකද සුදුසු නැති වෙලාවක අදාළ නැති මාතෘකාවක් කරන කතා කරන. ඒකට හිත කන්ඩිෂන් කරගන්න ඕනේ. සත්‍යයට පමණක් කතා කරන්න ඕනේ. ඊගාට සංහේන. කියනකොට කියන්න ඕනේ මමත් ඔය වගේම තමයි ඔය වගේත් නෙමෙයි මම හරියට කුටි කාලා හැදලා තියෙන්නේ. ඉන්ෂාවක ලේසි නෑ පුතේ. වැඩේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ හැඩේ. ඉන්ෂාව ආචෛත්‍ය ගුණ බැඳා වගේ වැඩ කරන්න එපා. තුවාලත් වෙනවා, ආයුධත් කැඩෙනවා. අමාරුයි. දැන් තුඹ තැයින කාලා තියෙනවනේ. ඉන්ෂා තා පොඩ්ඩක් තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් හදාගනි. මට සුද්දා කිව්වේ මට තිබුණා ඒ දවස්වල 35 දිනක් ට්‍රේන් කරන්න. ඊට පස්සේ 35 දෙනා 350ට නැග්ගා. ඒ හැමදාම උදේ පාන්දර මම එක ගෲප් එකක් අරගෙන ඒගොල්ලන්ට කියනවා පැලයක් කපන්නේ මෙහෙමයි, පොහොර ටික හලන්නේ මෙහෙමයි, බෙහෙත් මැෂින් එකට දාන්නේ මෙහෙමයි, බෙහෙත් ස්ප්‍රේ කරන්නේ මෙහෙමයි, පැක් කරන්නේ මෙහෙමයි, ලේබල් කරන්නේ මෙහෙමයි, පිටරටයට කතා කරන්නේ මෙහෙමයි කියලා. ඉතින් කියන්න ගියාම බඩදරුව අම්මලා දෙන්නේ තුනේ කලන්ත හැදලා වැටුණා. ඇයි අම්මලා හිටගෙන ඉන්නවනේ බනහනකොට? සුද්දමට කතා කරලි කිව්වා ඔක්කොම 95% හොඳ කියපන්. ඒ සු ගමේ ඇදිච්ච මිනිස්සු. දවසර 385 පඩි හම්බ වෙන්නේ. මදයි ඔච්චර ආවා. ඊට පස්සේ කියනවා මෙන්න මේකෙදි මෙන්න මේක විතරක් මතක තියාගන්නකෝ. 95% හොඳ කියලා එකක් කියනවා. මෙන්න මේක හැදුවා නම් සුපිරි. පිටරටවල කට්ටිය ওই පැලේ දිහා බලන්නේ මේ පැත්තෙන්. ඕගොල්ලෝ බලන්නේ මේ ගෙදර තියෙන පැත්තෙන්. මෙන්න මේ පිටරට කෙනෙක් බලන විදිහට මේ පැලේ කපනකොට කවදාවත් කිලින් කපන්න බෑ ඇදේ කපන්න. ඉතින්ගේ වතුර කඳුරේ හිටින්නේ නැහැ. ඒකෝට කුණු වෙන්නේ නැහැ. කිලින් කැපුවොත් වතුර කඳුරේ හිටිනවා. කුණු වෙනවා. ඒසහා කපනකොට බිය පොඩ්ඩක් ඇල කරලා සිකටේට කුණත් කවන්නේ. පොඩ්ඩක් ඇල කරලා කපලා වැක්ස් එක ඔබලා තියන්. මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒක කියන්න බෑ කපන්නවත් දන්නේ නැති මිනිහට. සිකටේට දන්නේ කපලා කපලා කියලා බලන්න මේ කපලා තියෙන එක මේ කිලින් කපලා. ඒක එපා. මේ වඩා ඇදර කපන්න. ඒ ඇදර කපුවාම වතුර කඳුල හිටින්නේ නැහැ. යටපැත්ත එකත් කට් එක කිලින් කපන්න එපා. ඇලට කපලා ඩිප් එක කරන්ඩ රූටින් හෝමෝන් වල. එතකොට අර අන්තිම දල්ලෙන් මුලක් එනවා. පැත්ත කැපුවොත් කොහෙ මුලේන තියලා ගහට ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ දියා කර්මේශුන්ට කණ්ඩ බොණ්ඩ නැති මිසුන්ට කිව්වට තේරෙන්නේ නැහැ. 95% හොඳ කියලා පොඩ්ඩ දැන් මම බලනවා රේඩියෝ ටෙලිවිෂන් ඩිස්කෂන්. 95% බොරු කියලා බැනලා අන්නේ මේක කෙරුවා නම් මේක හොඳයි කිව්වට ඇහෙන්නේ නැහැ. මුළු දවසේම කියලා තියෙන බණින් එක. සංහේන නැහැ පරුසේන තියෙන්නේ. එහෙම නැත්තම් පදුට්ට මනස තියෙන්නේ. ප්‍රසන්න මනස නැහැ. ප්‍රසන්න මනස කියන්නම් මම මේක ඉගෙන ගත්තේ කොච්චර අමාරුවෙන්. මේ මොගේ හසිට කොච්චර කිව්වත් අහන්නේ නැහෙනි. වැඩේ කරනවා. ඇත්තරහින් කරන්නේ. වැඩි ඉගෙන ගන්න ආසාව වෙන්නේ නෙවෙයි. වැඩි ප්‍රතිඵලය බලලා නෙවෙයි. ආයුධය ගැන හිතලා නෙවෙයි. මේ කරන්න හිතලා නෙවෙයි. ඉතින් ඒකට හරවන්න නම් එයා ওই මහරි කවන්නේ ওই යන විදියමදයි හොඳයි කියලා සංහේන. එයාට බොහොම පිට අත ගාලා උඹ 95% හොඳයි. තාසියට පොඩි පහක් විතර තියෙන එක අන්තිමටම කියන්න කියලා. මම මේ කියාගෙන ආවේ මේකටයි. මෙන්න මේ ගහනකොට මිටියේ මෙන්න මෙහෙම ගහපන්. පැලයක් කපනකොට මෙන්න මෙහෙම කපපන්. ඒව නැත්තම් ගමනක් යන්න ඉස්සෙල්ලා මෙන්න මේ ටික බලපන්. ගිහිල්ලා ඇවිල්ලා මේ ටික බලපේ. එතකොට ඒ ගමන වැරදුනත් කොහම හරි හරියනවනේ. හරියයි කියලා සතුටු වෙන්න එපා. අපව හැරලා බලන්න. වැරදුනායි කියලා කනගාටු වෙන්න එපා. අපව හැරලා බලන්න. ඉතින් අපි හැමදාම ගමයි යනවනේ. අන්න ඒ වගේ හැම දෙයකම කාරණාව කිව්වහම අරයට ඒක උකහ ගන්න පුළුවන් විදිහට කියන්න ඕනේ. දැන් මම උපදෙස් ලබන්නේක් නම් සමහර විටක මට උපදෙස් දෙන ගුරුවරයා තරෙන් කතා කරනවා. ඒ වුණාට මට ඒක දැන් මම ලබන්නේක් වශයෙන් මම හිතා ගන්න ඕනේ ගුරුවරයා තරයෙන් කතා කරත් සංහේන නැතුව පරිසේන මම දැනගන්න ඕනේ මේකෙන් තොරතුරු ගන්න එපායි මං ගුරුවරයා නැති වෙයි මේ වැඩේ නොවේ මම සංසාරේ යන්න එපායි ඒක නිසා ඒ පරිසෙන් කිව්වත් ඒක හරවලා ගන්නවයි කියන එක අනාගාමී වුණාට පස්සේ නම් පුළුවන් එතෙන්ට යනකම් බෑ ඔයාකට කොරන්න බෑ මොනවා කරුවක්වත් ඇති වැඩ නැහැ කොයි වෙලාවෙත් බයිනවා තමයි වැඩේ කියලා ඒ කියන දේ තේරුම් ගන්න දන්නේ නැහැ. යාට ස්තුති වන්දනොත් බොහොම හොඳයි මට ඒක තේරුණා කියලා වගේ කියනවා. හැබැයි තේරෙන්නේ නැහැ මොකද කිව්වේ බොහොම තැරින්. පස්සේ හොඳට කල්පනා කරලා මේක තේරුම් අරගත්තට පස්සේ තේනවා එයා සම්පූර්ණ තැටියක තියලා පූජා කිරුවේ නැති වුණාට බඩුව දීලා තියෙනවා. මම දැනගන්න ඕනේ පදුට්ට මනසෙන් කිව්වත් පසන්න මනසකට දාගෙන ගන්න. ඒක තමයි සුවචකීකර ගෝලයයි කියලා කියන්නේ කිං කර කියලා කියන්නේ කිං කරෝ මීටි කියලා බලාගෙන ඉන්නේ මං කොමකින් උදව්වක් කරන්දෝ කියලා බලාගෙන ඉන්නේ ඉතියාට අර බැනලා කියපු දේ වුණත් යම් කිසි ප්‍රමාණයක තොරතුරක් එනවා මම මේ දෙක කියන නිසා පටලවා ගන්න යන්න එපා අත්ත සංහිතේනේ මේ මනුස්සයාට ඒක කෙරුවට පස්සේ තේරෙන්න ඕනේ අර විදිහට ගැහුවොත් හතර සැරයක් ගැහුවොත් ඇඟටම හරි මෙතෙන්ද එක ගහනකොට ඔන්න සද්දය ඇහෙනවා ඒක ඕනම කෙනෙකුට වැඩේ කරගෙන යනකොට ඒ හරියනවනම් වැඩි කල් යන්නේ නැහැ. ඒ වෙනත අකාලිකයි. ඊ අත්ත සංගීත භාවයේ නැත්තම් අර මනුස්සයා ඉතින් ගුරුවරයා කෑ ගැහුවට කරයි, ආයුධය තිබුණට කරයි, කිව්වට කරයි වැඩි වෙන්නේ නැහැ. අත්ත සංගීත භාවය කියලා කියන්නේ ආස්වාස ප්‍රසවාස කරනකොට මෙනෙහි කෙරුවොත් ආස්වාසයේ හිත යන වැඩිද කියලා මෙනෙහි කෙරුවොත් ප්‍රසවාසයේ සිට යනවද වැඩිද කියලා එයාට තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියවට හරියන්නේ නැහැ. එයාට තේරෙන්න ඕනේ මෙනෙහි කරන්නේ කොහොඳද? ගණන් කරන්නේ කොහොඳද? මෙනෙහි නොකර ඉන්නේ කොහොඳද? කොයි වෙලාවෙද සතිය පිහිටන්නේ කියන එක අපි කියලා දෙන්න ඕයි. මෙනෙහි කරන එකවත් මෙනෙහි නොකරන එක නෙවෙයි වැඩේ. සතිය පිහිටුනාද කියන එක මේ ඊතලයේ හරියට වදිනාද කියලා කියන එකයි. ඒ සඳහාම කකුල් දෙක පට්ටල කරගෙන ට්‍රයිපෝඩ් එක උඩ තියාගෙන විද්දත් එකයි හිටගෙන තනිය අතින් විද්දත් එකයි වදින්නයි ඕනේ. ඒ අත් සංහිත භාවයේ තමයි අපි මේ ප්‍රොඩක්ටිවිටි ක්‍රියේටිවිටි කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ටිවිටි ක්‍රියේටිවිටි අවශ්‍යයි. හැබැයි කාමක ලාමක දේවල් වලට නෙවෙයි. එහෙම නැත්නම් භෞතික දේවල් වලට නෙවෙයි. භාවනාවක් කරනකොට හරියට විතක්කේ සහ විචාරේ කියන දෙක මම මේ මේකටයි ගැහුවේ. එකට වැදුනද? වැදිච්ච බාට විමසුන්න ඕන මට තියනවාද? මේ ගුරුවරයා සන්තෝෂ කරන්න නෙවෙයිනේ. මේ විතක්ක විචාර දෙක තමයි උතන අත් සංහිත භාවයේ තේරුම් කරන්නේ. ඒකෙත් ඔය විතක්කයේ තියෙද්දි විචාරේ නැති වෙන්න ප්‍රපංච නොකරන්න මඤ්ඤණා නොකරන තැනකුත් තියෙනවා. විතක්කයේ තියෙනක ප්‍රපංච වෙන්නේ තමයිට ප්‍රපංච වෙනවා විතක්කයක් නැතුව. ඒ අදාළ කාරණාවක් නැතුව ඔහේ හිත කියවන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ මේ අත්ත් සංහිත භාවයෙන් තමයි බුදුරජාන් වහන්සේ අනිකු සාස්ෘණ වහන්සේ අතර වෙනස් වුනේ. බුදුරජාන් වහන්සේ යථා භූත ඥාන දර්ශනයක් කතා කරේ. ඇති දේ ඇති හැටියට. අනික් කට්ටිය මේ කොයි දෝ නැති දෙවි කෙනෙක් අඳුරලා දීලා දෙයන් වහන්සේ සියල්ලම කියනවා බයෙන් ජීවත් වෙන කියනවා. බය වුණොත් හරි කියලා. නානා ප්‍රකාර නන්ද බුදුරජාණන්සේ කියන්නේ මම මිනිසෙක්. අහස උඩ නෙවෙයි මං ඉන්නේ ඔබලත් එක්ක මේ පොළොවේ. මට සමහරට පින්ඳ පාසෙත් නැති වෙනවා. මට සමහරට කොන්දේ අමාරුත් හැදෙනවා. මට තමයි ඊකක් කොහොමද තියෙන්නේ මං කියන. බලයි තායිටියට බුදුහාමුදුරන් පින්නපතේ නැති වෙන්න බෑ කියලා. බලයි තායිටියට පිටුවාදමුරන් කොන්දේ අමාරු වෙන්න බෑ කියලා. බලයි තායිනේ බුදුහාමුදුරන්ට වාත අමාරු වෙන්න බෑ කියලා මට ඇවිල්ලා තියෙන්නේ. ඒ අර්ථේ තේරුම් ගන්න ඉතින් මේ භාවනාව කරන අපිට කොන්දේ අමාරු වෙන එක අහන්න දෙයක් ඇයි? කණ්ඩ පොඩ නැතුන කියලා අහන්න දෙයක් ඇයි? එහම අපිට ලැබිය යුතුයි කියලා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අර්ථේ තේරෙන්නේ හිරේ ගිහිල්ලා ආව මිනිස්සෙක් කතා කරලා කිව්වොත් ඌ කියන දේ මිනිසුන්ට තේරෙනවා. මේ කාලනේ ඉන්නේ. යෝගාවචරයත් ඒ තමන්ට වෙච්ච ටික, වැරදිච්ච ටික කියලා ඒකෙන් අර්ථ ගන්න ඕනේ. වැරද්දක් කියන්න ඔක්කත් එහෙම නැතුව නරකට ආදර්ශයක් දෙන්න දෙවියේ කියන්නේ. මේ අර්ථයක් ඇතුවයි මේ වැඩේ යන්නේ. නිකන් භාවනා කරලා පිං සිද්ධ වෙනවා කියන කතාව බයියා. ඒක නෙවෙයි කියන්නේ භාවනා කරනකොට මේ ඉඳගෙන ඉන්න බව තේරෙනවා. අන්න ඒ වගේ ඒ පුංචි පුංචි අදාළ දේ එතන එතන උරකා බලන්න පුළුවන් තිර කාරණාවල තමයි සයන්ටිෆික් කියලා කියන්නේ. මේ සාත්‍ය සංගීත බල තමයි අවාසනාට වගේ විද්‍යාව ආර්ථික අර්ථය තමයි අර්ථ කියන එකට තමයි අර්ථ කියන අර්ථය දීලා තියෙනවා. අර්ථ ශාස්ත්‍රය. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා මේ අර්ථය තමයි නටණ්ඩ හදන්නේ. ඉතින් ඒක දකින්න තමයි විපස්සනායේ වැරදි ලකුණක් විදියට. නැත් විපස්සනාට පෙළඹෙන්න හරියට එල්ලෙට ගහන්න අර්ථයක් ඇති වෙන්න නිර්මාණශීලී වෙන්න ප්‍රොඩක්ටිවිටි අවශ්‍යයි. පස්සේ ඒක අහලනවා අපි. ඒක වෙන්නේ එතකොට අර හතරවෙනි ආර්ය සත්‍යයේදී ඒ අත් මොකක්වත් නැති වුණත් අපි වැඩි කරගෙන යනවා. හැබැයි ඉස්සෙල්ලා ඒ අත් සංහිත භාවයෙන් තමයි ඉදිරියට යන්නේ. ඒ මාරුව අත් සංහිත භාවයේ ඉඳලා අර්ථයක් කර නැතත් කරනවා ඇතත් කරනවා කියන තැනට යනකොට නිවන් දැක්කා වගේ තමයි. සුද්ධ විපස්සනාට වැටලා තියෙනවා. ඊගාට මෛත්‍රිය කියන්නේ කියලා කියනවා. මෛත්‍රිය කියලා කියන්නේ සුඛී අත්තාන පරිහරණය. අවීරෝ හෝමි වෙන්න පුළුවන්, අභ්‍යාපජ්ජෝ හෝමි වෙන්න පුළුවන්, අනීගෝ හෝමි වෙන්න පුළුවන්, සුඛී අත්තාන පරිහරණය වෙන්න පුළුවන්. සුඛී අත්තාන පරිහරණය කියලා කියන්නේ මේ වැඩෙන් මට ජොලියක් තියෙනවා. මම සුවසේ මේ වැඩේ කරනවා. වරබන්ධණයකට හෝ වියගහකරි තිබ්බට ජැක්කී වඩ දුවනවා නෙවෙයි. මේ මෛත්‍රියෙන් කරන්න ඕන කරන වැඩේ කරදරයක් නොවේ. ඉතින් එතකොට ගුරුනාංශයේ ගෝලයයි පේ සීහෙන්න ඕනේ වැඩේට කියන දේ ඇහෙන දේ සංනිවේදනය වෙන්න ඕනේ වෙලාව තියෙන්න ඕනේ උපකරණ ආයුධ ටික තියෙන්න ඕනේ. එතකොට මං කියන්නේ මෛත්‍රිය තමයි. එන වැඩේ වෙනවා. ඒකට කවුරක්වත් කියන්න ඕනේ නැහැ. එනතෝ මෛත්‍රිය මේ මිටියට මතුරලා මේක හරියට ඇනිට වැදියන් ඈ. තේරුම් තරණයි ඔන්න මං ගහනවා කියලා ඒක නෙවෙයි. යකඩේට මතුරන එක නෙවෙයි මේ කතා කරන්නේ. එනතෝ කට්ටියට කතා කරලා ඔළුව අතක ගයින් එක නෙවෙයි. ආදී අත්ත් සංහිත භාවයේ මේකක් තමයි. සුඛී අත්තාන පරිහරමේ වැඩේ කරපුවාම ශරීර සෞඛ්‍ය වැඩෙනවා. කම්මැලිකමට දාඩිකමට වැටිලා බුබ්බඩකමක් ඉන්න මනුස්සයෙක් හිටිනවා මොන කරදරයක්ද විට විට හොඳ නැද්ද බීඩීඑෆ් බීලා බොක්ක කොට දෙන කයි වරුවක් කෙලකල ඉන්නේ කොහොඳයි නේ සෝෆා එක වාඩිලා ඉන්නේ කොහොඳයි නේ කියලා අර වැඩගෙන මනුස්සයා දන්නවා මේ මෛත්‍රියෙන් කෘත්‍ය සම්පාදනයක් වෙනවා. ඒක සඳහන් කරන්නේ මෛත්‍රී බණ 4 වෙනි අංකයේට. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත අය මෛත්‍රිය සඳහා නිතරම සජ්ජායනා කරන්නේ සුඛී යත්තාන පරිහරණය. මේක නිසා කියනවා වාඩි වෙන්න හොඳට සමබරව. ඒක ලියලා හොඳට ඇත් දෙක වහගෙන බලන්න මම මේ භාවනා පැත්තක තියන්නකෝ. සුවසේ වාඩි වෙලා ඉන්නවද කියලා, එහෙම නැත්නම් අපි කියනවා ඉඳුම් හිටුම් පහසුකම තියෙනවද කියලා. සක්මන් කරන්න ගිහිල්ලා හොඳට යායට ඉඩම පේන්න ඕන. තමනුත් කකුල් දෙකේ හිටගෙන ඉන්න ඕන. දැන් බලන්න මම අතිල්ල මෙතෙන්ට යන්නේකේ බරක් උස්සගෙන දුවනා නෙවෙයිනේ. කකුල් මාට්ටු දාන කවුරුහරි බොරු වලක් කපලා තියනා නෙවෙයිනේ. මම නිකන් ඇවිදිනවා. ඉතින් අන්නේ ටික ඉගෙන ගන්නත් වැඩමුළු කීයක් කරන්න ඕනේද කියලා හිතන්න. භාවනා නොකරන එක නා භාවනා කියලා හිතන්නේ මොකද්ද ඒක? මේ සුවසේ වැඩ ඉන්නා නෙවෙයි. උලක් උඩ ඉඳගෙන වගේ වෙන්න ඇති. එහෙම නැත්නම් ඔළුවෙන් හිටගෙන වෙන්න ඇති. බද්ද පරියන්කේ ගහලා වෙන්න ඇති. එහෙම ගන්නෑ. ඉතින් ඒ මෛත්‍රිය කියලා කියන්නේ හොඳටම ග්‍රීෂ්ම වේලාවක උතුරායන ලිඳකින් අපි කියනවා ඒකට ඌරකොටේ කියලා වතුර එකේ ගන්න ඔළුවේ දා ගන්නවා. ඉතින් දානකොට තේරෙනවනේ මේ ග්‍රීෂ්මයට වතුර සැප. ඒතු මේ සීතල වෙලාවේ වැස්ස වෙලාවේ ගිහිල්ලා ෆ්‍රිජ් එකේ වතුර අරගෙන නානවා නෙමෙයි. ඒ දේ අද භාවනාවල තේරෙන්නේ නැහැ. ඒ දේ භාවනා කියන වචනේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා නිතරම ඉන්නේ පූස් පැටියෙක් වගේ. එහෙම නැත්නම් ඉන්නේ අම්ම ගොඩක ඉන්න පොඩි බබෙක් වගේ. අපි බුදුරජාණන්සේ ගොඩක වෙ ඉන්නේ. කොයි ඉරියව්වේ හිටියත්. ඉතින් අන්නේ මෛත්‍රිය Taman ළඟ නැති කෙනාට කවදාකවත් අනුන්ට මෛත්‍රිය කරන්න බෑ. ඒසයි මිසු කෙනා ලෝකේ යාළුවෝ නැහැ, මිත්‍රයෝ නැහැ. මොකද ඔක්කොමලා බලන්නේ කුට්ටිය කඩා ගන්න. එහෙම තමයි Taman අත්තට්ට පඤ්ඤානම් Taman මේ අත්ත සාහස්ත්‍රයේ පස්සේ යනවනම් අහුවෙන හරියක් අහුවෙන්නේ ජඩ ෂට මායාවි කට්ටිය. Taman වැඩි මේ කරන්නේ කරන දෙයට ආදරෙන් නම් උපකරණයටත් තේරෙනවා ඒක. වැඩේටත් තේරෙනවා. අපද්‍රව්‍ය අප යන ආඝනවත් අඩුයි. වැඩි වුණාට පස්සේ පිටියත් ලස්සනයි. ඉතින් ඒ වගේ කෙනෙකුගේ දෝෂයක් දැකලා චෝදනා කරනවා කියන එක සාමාන්‍යයෙන් නීති හැදෑරුවට හම්බ වෙන්නේ නැහැ. නීතිඥයෙකුට හම්බ වෙන්නේ නැහැ. ඒකෙත් වෙනම පරීක්ෂණයක් කරලා තමයි විනිශ්චකාරවරයෙක් වට වත් කරන්නේ. විනිශ්චකාරු මෙච්චර ගණක් ලංකාවේ ඉනවා. ඒකවත් මෙච්චර එක්කෙනෙකුට තමයි ප්‍රාදේශීය නැත්නම් දිස්ත්‍රික්ක මට්ටමේ ගිහිල්ලා අග්‍ර විනිශ්චකාර විනිශ්චකාර මේ අපිලුසාවියේ මම හම්බෙන්නේ කලාතුරකින් කියලා. ඒ ක්‍රමේ නෙවෙයි මේ පෙන්වන්නේ. මේ එක ගුණයක්වත් ඒගොල්ල ගාව නැහැ. මේ කියන ගුණ පහෙන් එකක්වත් නැහැ ඒගොල්ල ගාව. ඒගොල්ල තමයි අපිට විනිශ්චය කරන්න දෙන්නේ. ඒගොල්ලන්ට අපි කියන්න ඕනේ බඩ බොක්ක වන යනවා මේ දන්නේ නැතුව ඉන්න අය දන්නේ නැතුව මේ බුදුහාමර වගේ කියපු දේවල් ඉන්න අය ගැන විනිශ්චය කරන්න එන්න එපා. ගහ දන්නේ නැත්නම් කොළ කඩා පාන්න එන්න එපා. අපි දැනගන්න ඕනේ අපි කරනකොට කාලේන ඒ වගේම විච හැටියට සංහේන එස අත්ත සංහිතව මෛත්‍රියෙන් කරන්න. එතකොට බෑන්ට නතු නොවන විනිශ්චකාරවරයෙක් නෑ ලංකාවේ. ඕඩ විනිශ්චකාරයට කතා කරලා කීත හැකි උඹට කෝට් එක දාගන්න ඕල උගෝ දාගත්තාම උඹ අයියා වුණාට බිමට බැලලා පයින් ඇවිත් බංගෝ පියවර හතක් මොකද්ද උඹට තියෙන විනිශ්චකාරකම කියලා බලන්න. ඒ කතා කරලා කියන්න පුළුවන් ඒගොල්ල හරි බයයි. මොකද ඒගොල්ල මේක දාන්න ආට් එක. මේක නෙවෙයි උගන්ලා තියෙන්නේ රෝමලන්දේසි නීති ඒගොල්ලන්. ඒකේ තියෙන්නේ අනුට චෝදනා කරන්න ඕවා නෙවෙයි. වෙන මොකද්ද කුණු හර්පයක් ඔතොරිටි එක තියෙන කෙනාට ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඔතොරිටි එක දෙන්නේ කවුද? ඒක දෙයන ආසේ. නැත්නම් රජ පෙළපති. ඒ වෙනත් නැත්නම් සල්ලි තියෙන එක. අද ඇමරිකාවේ සම්පූර්ණ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එහෙම තමයි ඔතොරිටි කරන් තියෙන්නේ. 5 දෙනා ඉන්නේ. ඒ 6 දෙනා තමයි නම් කරන්නේ මේක ලෙඩක්ද, ක සින්ඩ්‍රෝම් එකක්ද, කන්ඩිෂන් එකක්ද කියලා. ඉඳපු ගාන සින්ඩ්‍රෝම් කියලා නමක් දානවා. කහලක් කියලා කෙනක සින්ඩ්‍රෝම් වලට වැඩි ටිකක් දැන් කන්ඩිෂන් එක. එතකොට බේතක් තියෙනවා. ඊට පස්සේ බේතක් ලෙඩක්. එසි අනිවාර්යෙන් බේත් ගන්න ඕනේ. ඊට පස්සේ කියන බේත් ගත්තේ නැත්නම් නඩු දාන. බේත් කරන උපාසකත් උපස්ථායකත් අසං කරනවා. අන්ති මූලෙට වෙනකොට අරු අඹ ගන්නවා. ඒ තරම් කූට ව්‍යාපාරයක් කොහෙවත්ම නැහැ. නීතියත් ඒ වගේ. බැංකුවත් ඒ වගේ. පොත්පත් වාර්තාකාරයොත් ඒ වගේ. කොහොම වුන් හදාගත්ත නීතියෙන් දැන් මේ බුදුහාඳුරු කියන එක ඒ නීතිඥයටත් එකයි විනිශ්චකාරවටත් එකයි චූදිතයටත් එකයි ලෙඩටත් එකයි වේදාටත් එකයි පාමසියුටිකල් එකටත් එකයි. ඒ පාමසියුටිකල් කියන්නේ මිසු කියන රැට නිදාගන්න ගියාම මිනි ඔලු පේනවා, ලේ පේනවා, නිින්දයක් නැතිලු. අයියෝ දනවා හම්බ කරන කන්නේම ලෙඩුගේ කිය. නැත්නම් ලෙඩ හදලා කරන්න බෑ, වැඩිකල් කරන්න බෑ. උන්ට සාප කරන්නේ පොන්නේ. මෙහෙම කෙරුවොත් ඇති. අපි බුදුහාමරයන් ගෝලෙ එන්න එපා බයිලා කියන්නේ. මොන ඩිග්‍රී එක තිබ්බත් බයිලා කියන්නේ එන්න එපා. ඒ වගේම අපි සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන. අපි පුළුවන් තරම් එදින්දා වැටි කරන හයියෙන් ඉන්න ඕන. නැත්නම් ඒගොල්ල කියයි උඹ බලපන් මෙහෙම මෙහෙම කරන්න උඹ ඩිංජු ඉංජු කියලා අපි ගෙන්නන්න ස්පිතාලට මෙහෙම කරපන් කියලා. ඉතින් අපේ වටේ ඉන්න කට්ටියත් හදන අපි ස්පිතාලේ යවන්න. බයිලා. ඒක එක්කත් යාළුවෝ නෙවෙයි. එකෙක්වත් යාළුවෝ නෙවෙයි බුදුහාමුදුරු දැන් නැතුව කතා කරන්නේ. ඉතින් අපි ඒ වගේම අනුපචේතන ලබන්නත් ඕනේ, චෝදනා කරන්නත් ඕනේ, ආට් එක දැනගන්න ඕනේ. ඉතින් බුදුජානසික කියන්නේ සජීවී ශාසනය කියන්නේ කාගේරි කාගේ තමන් වැරද්දක් දැකලා මම මේ වැරද්දට වගේ කෙනෙක් ළඟට කියලා කියන සමා වෙන්න. මේ වැරද්ද මගේ ඇති වුණා. මම මේම කියන්නේ මොකටවත් නෙවෙයි, මම මීට පන්නත මීට පස්සේ මේක නොකරන්නේ. ආයති සංවරේ සඳහා බුදුනාචි දහස්සර ස්තුති කරන හැමයිට කියලා කියන පුතේ ඔන්න යාගාව තමයි ශාසනෙ තියෙන්නේ. ඕක තමයි සජීවී ශාසනෙ. ඒ නිසා උපදෙස් ලබා ගන්න දන්නවනම් රාහුල පුංචාමතුතු වගේ ආය වෙනම නොකට් කරන්න. ඒ වුණත් බලන්නකෝ. එච්චර උපදෙස් දීලාත් රාහුල ආමට අවුරුදු 15ක් භාවනා කරන්න උනානේ. අවුරුදු 7 පැවිදි කරලා 21 වෙනකන් අවුරුදු 14ක් භාවනා කරන්න උනා. එක්කම ගුණ ටිකක් තියාගෙන. ඉතින් මේ එකක්වත් අද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නැහැ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නැහැ, මේ යුද්ධ පසුදෙලන අධිකරණ අමාත්‍යාංශයේ නැහැ, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නැහැ. ඕන දෙපාර්තමේන්තුවක් කියන්නේ පෙන්ලා දෙන්න පුළුවන්. මේ කාලේන වැඩ කරපන්. ආණ්ඩුවේ පොතේ තිබුණාට නීතියේ තිබුණාට හරියන්නේ නැහැ. මේ තියෙනා වෙලාවක්. ඒ වගේම ඒ කරන කාරණේ ඒකට ඇත්ත වශයෙන් කියපන් නිකන් බොරු චෝදනා දාන්න දෙන්නේ. පොලිසිය මොකද මේ සවුත් වෙලා ඉන්නේ? ඒල චෝදනා පත්‍රයක් ලිව්වොත් උසාවියට අනිවාර්යෙන් බොරු කියලා. ගංජා ගිහිල්ලා දාලා ගංජා තිබ්බයි කියලා අල්ලනවා. මේ ළඟදී පාර්ලිමේන්තුවේදී අහුණා මේ තත්ත්වවාදී කාලේ. මේ තත්ත්වවාදී අඳින කෝට් එකක් පාර්ලිමේන්තුවේ ඇතුලේ බුලට් ඔක්කොම දාලා පොත්තම තත කරුවා ඔක්කොම මැරනවා. විශාල මේ රාවයක් ගියා. පාර්ලිමේන්තුවේ ගියේ කොහොමද කියලා. පොලිසිය ඩීජි කිව්වා මම මේ ගෙනාවේ පෙන්වන්නද කියලා. කියනකොට අහුවෙලා නැහැ. මම ගියා අන්තරාය කර අවශ්‍ය නිවාරණ මණ්ඩලයට. මට දුන්නා 3 කිලෝ එකක් විතර එකක් බෑග් එකක් අතර. සංජ මේක තමයි බ්‍රවුන් ෂුගර් කියන්නේ කිව්වා. එන්නේ හෙරොයින් රිෆයින් කරපු නැති ඒ අතේ ගෑ වුණාම මරණ දඬුවම කරන්න පුළුවන්. මොකෝ යකෝ මේකෝ අපි ඉතින් පරිශන කරන කට්ටිය නිසා උදේ ඉඳලා හැන්ද යනකම ඕක තමයි කරන්නේ. මේක බලන්න අල්ලන්න පුළුවන්ද කියලා කාටවත්. බ්‍රවුන් ෂුගර්. ඉතින් ඒත් එක මම ගියා නම් එයාපෝට් එකට අර බල්ල ඇවිල්ලා මම අරගෙන යනවා මරණ දඬුවම. ඉතින් ඒ වගේ දේවල් කරන්න දන්නේ පොලිසිය විතරයි. මම කී දෙනෙක් මේ අර විදියට ආයුධ බලන්න කියලා ගෙනියලා විදිහට මරුවා. එතකොට මොකද වෙන්නේ? වැඩි ඇත්ත. රටට අවශ්‍යයි මේ ධාමරික මරණයක. ඒකට වෙන්නේ අර පොලිසියේ විශ්වසනීය භාවය නැති වෙනවා. බුදුදහමේ ශාසනයේ හෝ කිට්ටුවේ කවුරුවක්වත් එහෙම කළා දෙනවද බලන්න. කවුරුත් වර්ධිකාරය කරන්න ඌ නිකන් අන්දලා ගෙනියලා. එහෙම නෑ. අපි වැඩ කරන්නේ කෙලෙස් එක්ක. අපි වැඩ කරන්නේ පුද්ගලික එක්ක නෙවෙයි. කෙලෙස් වලට එහෙම අන්දලා කරන්න බෑ. හරියටම කෙලෙස් නම කෙලී කරන ගන්න. ඊට පස්සේ ඒක සංහේන ඒක පදුට්ට මනසෙන් කරන්න එපා. ප්‍රසන්න මනසින් කරපන්. කායේන වාචා. පස මනසාසේ පසන්නේන භාසතිව කරෝතිව. අපි වහන කොච්චර නුරුස්නාසුලු ගතියෙන්ද වැඩක් කරන්නේ කියලා. ඒ හේතුව ඒ වැඩේට හරියට පෙළඹිලා නැතික. නැත්තම් පෙළඹුණාන් පස්සේ ওই කඩුවිල පොඩි ළමයි ඇවිල්ලා පුතුම විදිහට වැඩ ගන්නවා. අම්මලා තාත්තලා කිව්වට කිසිම දෙයක් අහන්නේ නැහැ. ඊයේ දයා කියනවා ගිය ගමන් මේ පොඩි ළමයි ටික කීයට ගත්තාලු අලුතෙම කීතෝ මට ඇඟ හිරි වැටලලු. එන දැම්ම ජීවා අපිට කියලා දීලා තියෙන කිවලු කීතක බණ්ඩෝලු හොල්ලන්නේ නැතුව. ඊයේ පෙන්නුව චිම්පන්සියෙකුට උගන්වලා වරන් උටන්ට කීතරණ කපනවා. අපි මේ සුදු කපන්න ගියාම අත කපා ගන්නවා කීයේ අනිත් පැත්තෙන් අල්ලනවා කොටේ හෙල්ලෙදි කපනවා. ඉතින් ඒව ඉගෙන ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒක සංහේන කිව්වොත් එහේ ඔයාට කපන්න බෑ. මට මං කපනවා. ආ බලපන් හා කපන් කපනවා. ඉතින් ගන්න ඔයාලට බෑ උකරන්න බෑ පොඩි වැඩින් කියලා. නෑ නෑ මම පොඩි නෑ මට දෙන්නකෝ. අර කැපෙනම දෙයි ආයුධ ඉල්ලන්නේ උ. දිලි වැඩ කෙරුවට පස්සේ උ කපල මගේ මුණු දියා බලන්න. නැත්නම් කැපි නැද්ද මොකද කියන්නේ? පුතා මෙහෙන්න අතේ පොල් තෙල් ටිකක් ගාගන්න මම තින් අල්ලන්නේ එව්ව කිව්වොත් එම් බෑ උට මේ කැපෙනවා අත ගන්න බෑ වට බෑ මට පුළුවන් අන්න උට දෙන්න කරලා බෙන්නා එතන තියෙන නිකන් පරුස ගතියක් තමයි අම්මර තාත්තර බෑ නම පරුස ගතියක් නෙමෙයි තියෙන්නේ ඒ වැඩේ කෙරෙන්න ඒ සෙනෙහස ඒ උණුහුම ඒ පොඩි කාට තේරෙන්න ඕනේ අපරාධකාරී කල්ල බෑන් ඔය ඉරගෙදර ගියාම පොඩි වැරද්දකට ගිහිල්ලා තියෙන ඌට ගිහිල්ලා කියලා දුනොත් කරුණු අඬනවා අපිට කවුරුත් මේක කියලා දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි මේ වැඩිකාරු හොරු කියලා ගමේ එළියේ ඉන්න මිනිසුන්ට වැඩි උන්ට තේරෙනවා. කුඩුගාප මිනිසුන්ට අපි තියදී මේ නවදිගන්තයට ගිහිල්ලා මම පළවෙනි දවසේ මාත් ගියා. ගිහිල්ලා වසක් මං කරා මොකද ඇවිදින්නේ කකුලක් තිල කකුලක් ගන්න. මම සාමාන්‍යයෙන් ඇවිදිනකොට මම ටික හයියෙන් ඌ කිනා කූඹියෝ පැගේ කියලා බයයි. මේ කුඩු ගහලා අම්මගේ මාළෙත් උස්සලා කුඩු ගහපු එක. දැන් ඇවිල්ලා මේ රිහැබිලිටේට් වෙනවා. මේ අඩියේ තියනකොට කූඹි මැරෙයි කියලා බයයිලු. අපිට වැඩිය බොහොම මෙලෙක් හිතක් තියෙනවා. ඒක අවතක්සේරු කරන්න හොඳ නැහැ. ඇටි කියන්නේ ඕක තියෙනගන්නේ උඹේ දාර නරක වැඩේ කරේ. බලපන් ඇතුලේ ඉන්නෝනේ සාන්තුරේ. ඒ සාන්තුරේ එළියට එන්න නම් ඇත්තටම මේ අදාසූරිය මහත්තයයි මේ තුෂාර මහත්තයයි කතා කරපු ටික පිටරට ඉන්න කට්ටිය කිව්වා පඩි ලබන මිනිස්සෙක් මේ වගේ හිරකාරයන් වෙනුවෙන් අනුකම්පාවෙන් වැඩ කරනවා කිව්වම අපි ලංකාව ගැන ආඩම්බර වෙනවා ස්වාමීන් වහන්සේ පිටරටක ඉඳලා මිනිස්සු මෙච්චර හැංගීමෙන් කතා කරනවා ඒ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට මං ගියාට පස්සේ ඉන්ටර්වු අන්දරකාර කොමසාරිස් කිව්වා මේ අද ඕන භාවනාවක් කරන දමජිව හමුර ඇවිල්ලා ඉන්නවා මට ආවුනේ පොඩි වෙලාවක් මම දැන් ස්ටේජ් එක උඩ ඉඳලා කතා කරාට බන්දදාකාර කොමසාරිස් ජෙනරාල් විදියට ලැබනාත්ම ඔය එක්කනේ කොමසාරිස් වෙන්න පුළුවන් මම වැඩිකාරයෙක් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ වැඩිකාරනු උසාවියේ විතරයි ඈ. මේකෙදී අපි දෙගොල්ලෝම කඳවුර ඇතුලේ. අපි අයිය කෙනෙක් හිරේ ගියා. මට ඒක ෆුල් අප්සෙට් ටූ කියනවා මල්ලි අඬල වැඩන්නේ මල්ලි. බුදුහාමුදුර තිර වෙලා නින්නේ ඇතුලේ. එළියට යන්න දෙන්නේ නැහැ. දෙබොන්චම කියන අනේ පුතේ වන්දිල් අරගන්නේ කියලා ඒක වන්දිල් නෙවෙයි ගන්න හරියක් ඉතින් ඔය අර කොටියක් අර මේ තමයි බොන්නේ පච්චයක් කොටලේ මෙතන මෙතෙන්නම කොටියක් ගහලා මෙතනත් රෙඩ් ඉන්ඩියන් කාර් එකක් ඉතින් හරි ආසයි සරම විතරක් ඇඳගෙන පච්ච කොටාගෙන ඉන්න ඉතින් ඌ කියනවා වැඩන්නේ නැනඳම ඊට බුදුහාමුදුර තිර වෙලා නින්නේ ඇතුලේ අපිට ඇහෙනවලු මාලිගාවේ බෙර ගහන සද්ද ඇරි මේ ඇහෙනවලු ඒ වුණාට මේක ඇතුලේ ඉන්නකොට ඊර වෙලා ඉන්නේ පුදුම මෙලෙක් මිනිස්සු අපි බලන්නේ ඒ මෙයාම කියනවා අදාසුරි මහත්තය ස්වාංශ නිකන් ජේලර් කෙනෙක් ගාව හිරකාරයෙක් ඉන්නකොට අර ජේලර් පේන්නේ යමපල්ලෙක් වගේනේ හිරකාරයා යම සතෙක් විදියටනේ එහෙම අපි ළඟ නැහැ. ඒ ජේලර් කෙනෙක් ඉන්න ඌට මාරු වෙන්න දෙන්නේම නැහැ. මොකද ඒ තරම් ලස්සනට වවාගෙන කරන වෙන පාටියක් වැඩ කරන්නේ. ලස්සනට කරන හිරගෙදර ලස්සන තියාගෙන ඉන්නවා කවුරක්වත් ඌට යන්න දෙන්නේ නැහැ. ඉතින් අර ඒ සංහේන ලකුණ තියෙනවා. අද රියබිලිටේෂන් එකේ මම නිතර මේ දස්ව කතා කරනවා හෙට තියෙන ඇත්තම ජාත්‍යන්තර සම්මන්ත්‍රණේ ඒකටත් මම කතා කරලා කියනවා ওই කියන තරම් යකා කළු පාට නැහැ දතුත් නැහැ අර යකා කියලා කියනවා ඉතින් අපිත් යක්ෂ ගෝත්‍රිකේ නාග යක්ෂ දෙකනේ හිටියේ ලංකාවේ ඉතින් අපි වැටෙන්නේ යක්ෂ ගෝත්‍රිකද දැන් අපි බලන කන්නඩිය පේනකොට යකෙක් දැක්කයි කියලා දැක්කනම් කොණ්ඩේ බීරයිද යකා කියන අපිට තමයි ඔයි කියෙන් තරම් යමපල්ලෙක්වත් ජේලර් කෙනෙක්වත් පොලිසියවත් නරක නැහැ. නමුත් මේකෝස මේ කාරණාව දන්නේ නැහැ. ඊට පස්සේ මෛත්‍රියෙන් කරන්න ඔය අපි මේ කරන වැඩේට තමයි මෛත්‍රිය කියන්නේ. ඔය වෙනම ජප මන්ත්‍ර කර කර ධර්මණ්ඩි හොතන ඉන්න ඕනේ නැහැ. අපි කරන හැම දෙයක්ම මෛත්‍රියෙන් කරන්නේ. ඒවට කියන්නේ මෛත්‍රි කාය කර්ම. ඔය භාවනාවේදී ජප කරන එකට කියන්නේ මෛත්‍රි වචී කර්ම. අය සුඛී අවේරෝහමි අභ්‍යාපජ්ජෝහමි කියලා හිතන එක කියන්නේ මනෝ කර්ම. ඒකෙන් බලවත් මේක තමයි කාය කර්ම. ඒක මේ කරදරයට කරන්න එපා. ඒවායි චෝදනා කරන්නත් එපා. චෝදනා කරනවා නම් තමන් ළඟ මේ ಗುಣ පහ තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් බැනලා ඉවරලා සමාව ගන්න. කිව්වමට වෙලා වැරදි ඇති. ඔබට තරහ යන්න ඇති. කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් මගේ අඩුපාඩුවක්. අන්න එහෙම වෙනව නම් මං හිතනවා ගුරුගෝලිය කියලා වෙනසක් නැහැ ලෝකේ. ලෙඩා වෙදයි කියලා වෙනසක් නැහැ ලෝකේ. පාලකයයි පාලිතයයි කියලා වෙනසක් නැහැ. ඔක්කොම සබ්‍රක්‍මචාරී වෙනවා. ඔක්කොම සමගිව බ්‍රහ්මචාරී හතරන කට්ටිය වෙනවා. ඉතින් ඒකට එම භික්ෂුන් වහන්සේලාත් එක්ක ස්වාමීන් වහන්සේලාත් එක්ක එහෙම භ්‍රමචර්ය සමසේ හැසිරෙනවා කියලා කියා ගන්න පවා කාන්තපක්ෂ කැමති. අපි එකතු භාවනා කරනවා. ස්වාමීන් වහන්සේත් වාඩි වෙනවා බෑක් මාත් වාඩි වෙනවා බෑ. ස්වාමීන් වහන්සේත් තත්තක් විගල වැඩ පිටියක් කරන මාත් කරනවා. ස්වාමීන් වහන්සේත් කියනවා අපි භ්‍රමචාරී කියලා මාත් කියනවා. උන්ට කවදාකත් ඒ දාසුකුත් බර වඩා දින අම්මා කෙනෙකුට හිතන්ද මේ ස්වාමීන් වහන්සේලත් එක්ක ඉඳලා මෑණිවරුත් එක්ක ඉඳලා අනිකුත් භවනා කරන ඇත්ත එක්ක ඉඳලා වාඩි වෙන්න හම්බෙච්ච එක බුදුහාමරණෝ හිටියානම් වෙයිද ඔබ ඒ විතරයි අපිට ඉන් එහාට මොකක්වත් හිතන්න එපා. එතකොට මේ පහේම වෙන්නේ මොකද්ද? චෝදනා කරන්න සහ චෝදනා ලබන්න අතර සමගියක් ඇති වෙනවා. තමක් ගානන් තපෝසුකෝ. ඒක නිසා ඒ චෝදනා කිරීම සහ ආයති සංවරයේ සමය පණ කියන්නේ ඒක කරන්න එපයි කියන්නේ බුදුහාමුදුරු. කරන්න ක්‍රමයක් තියෙනවා. නමුත් Taman උපදේශ දෙන එක නම් මේ කුලිතීස් පහම නැති වුණාට ගුණ පහම නැති වුණාට Taman දැනගන්න ඕනේ දහසක් නැයින් තේරුම් අරගෙන පණිවිඩය ගන්න ඒ ටික කියලා මම නතර වෙනවා. මම විවෘත ධර්ම සාකච්ඡාවට ආරාධනා කරනවා. තා තියෙනවා විනාඩි 40ක් විතර. ඒ කාරණා නැත්තම් අපි නතර කරනවා ධර්ම සාකච්ඡාව අපිට වැඩ තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මම නිදංජා.
ඔව්.
ස්වාමීන් වහන්ස ලිඛිත වාර්තා දෙකක් ලැබිලා තියෙනවා කියවන අවසරද?
හොඳයි.
පළවෙනි වාර්තාව ස්වාමීන් වහන්ස මේක ප්‍රශ්නයක් වගේ තියෙන ස්වාමීන් වහන්ස සාමාන්‍ය ජීවිත අවසරයි ගෞරව ස්වාමීන් වහන්ස සාමාන්‍ය ජීවිතයේදී අරමුණක සිටින විට අරමුණට සතිමත් වන බවත් දැනගත යුතුද? නැතිනම් අරමුණෙහි සිටීම පමණක් ප්‍රමාණවත්ද? උදාහරණයක් හැටියට දේශනීයට සවන් දෙන විට සවන් දෙන ධර්ම කරුණට අමතරව තමා සතිමත්ව සවන් දෙන බවත් දත යුතුද? පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ.
මම ඉස්සල්ලා කෙරුවේ මට කිව්වේ ධම්මික හාමුදුරුවෝ සීල් සමාදන් වෙන්න යන්න එපා. හැබැයි සිල්පද රැකපන් කියලා. ඊට ඉස්සෙල්ලා මං කිව්වේ සමාදන් වෙන්නෙත් නැහැ සිල්පද කඩන එක. ඒක ප්‍රසිද්ධියම කරා. ප්‍රසිද්ධියම කිව්වා යාමර. මට මොනවාක්වත් වෙන්නෙත් නැහැ. කොච්චර සත්තු මරුවත් කොච්චර හොරකම් කරත් මොන જાති කෙරුවත් කුඩු ගල වගේ ඉන්නවා. ඔක්කොම ලගෙන උපාසක මාමා උපාසක අයියා අන්නම් මනම් ඔක්කොම කියනවා. මං දන්නවා මේ කඩප්පුලි නොකෑමන 10 ජඩේක් ඇතුලේ ඉන්නේ. මං දැන් මේ ගාමරණ කියලා කිව්ව මෙහෙමයි. ඕනේ සතෙක් පණිද්දි වෙඩි ජීතයි. හැම දැම්මොත් මාළුව කොක්ක ගිලලා නෙවෙයි වරලට අහුවෙලා එළියට එනවා මට. වෙණිකකන කොක්ක ගිලලා පස්සේ එළියට එනවා. මම ළඟ ගස්සනකොට මේ කරවලට ඇවිල්ලා එළියට එනවා. ඉබ්බෝ එළියට එනවා. ඊතරම් පිං මට අතට. දැම්මොත් ආයේ මොකක්වත් කතා කරන්න දෙයක් නැහැ. හොරකන්නම් නටන කකුලේ ගෙජ්ජිත් කපතයි. ඕනේ තම්බි කඩේකට ගිහිල්ලා හොරෙන් තේබීලා එළියට එන්න මන් දාන්නේ. තව 3-4 දිනකට කණ්ඩක් තියෙනවා. මට හරි ආසයි ඒක. යාපනේ ගිහිල්ලා අහු වුණා හැබැයි. යාපනේ හරි අමාරුයි. යාපනේ ඔය සීගිරිය ගාව ගිහිල්ලා ඒත් මං අහුුන්නේ නැහැ. ওই මිනිහා හොඳට බලන් හිටියා දන්නව කොල්ලෝ ඉන්නේ විකටයි කියලා. උන් කිහෙල් ගිඩියේ කාලා පොත්තත් කනවා. අරු බලන්නේ පොතු ගානේන්නේ. ඒ විලා බඩගින්න හැටියට පොතුනේ අන්නාසි ගිටි උනා පොත්ත කෑහැ කිය. අරු ඔක්කොම ගණන් කරගෙන හිටියා. මම ඉන්දියාවේ ගිහිල්ලා ඒත් මම නෙවෙයි බොරුවට නිකන් කට කතා වතුරන්න එපා. වාලම්පුරිය කරුණා. අරු එකක් කිනේ ගහගෙන ඔය ලංකාවේ වැදගත් මිනිස්සෙක් අර මිනිස්සයා එකක් ගත්තා අරු දෙකට සල්ලි ඉල්ලුවා ඇයි කියලා ඇහුවා මේ මේකටත් එක කියලා ඉනේ තීර කරන් පෙළුවා රෙද්දෙරේන ඔක්කොම බලාගෙන ඉනේ ආයේ මේ වල්ලු ගන්න ගිහිල්ලා මේ උස්සන ගමන් ෂර්ට් එකේ අත ඇතුළට දාගන්නවා මේ නැෂනල් එකේ ඒකල තායිකකන් ඉතින් හතර පහ කරන්නේ එකක් මේක ඇතුළට දාන ඉතුටි කරුවට දෙනවා. ඉතින් අහු වෙනවා. ඒ සේරම ජාති කරත හැකි මට. ඉතින් මේ කෙරුවට දැන් ධම්ම ගහමරණ කිව්වා කිසිම වෙනසක් නැහැ. ඒ හැමදෙක එහෙම දීදී සතිය වඩන්නත් පුළුවන් මොනක්වත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම කව වෙන්න බෑනේ දැන්. සීලයක් අවශ්‍යයිනේ. ඊට පස්සේ කිව්වා සිල්පද රකින්න බව කාටවත් කියන්න එපා කිව්වා. ඊට පස්සේ දැන් ඒක සෙල්ලම. කිසිම කෙනෙකුට කියන්නේ මොනම විදිහකින්වත් සතුන් මරන්නේ නැහැ. මොන විදිහකට තොරකමක් කරන්නේ මොනවාක්වත් තුක ආදි කත කරා. කතර ඉනකොට මට හිතුණා කමන්නේ දැන් ගිහිල්ලා ගමේ පන්සලේ සිල් ගන්න ඕනේ කියලා. ඉතින් එතකොට ඉතින් අපේ ගමේ පන්සලයි යුනිවර්සිටි පන්සලයි බොහොම ළඟ ළඟ. ඉතින් යුනිවර්සිටි උන්ට පෙන්වන්න බෑ. ඒ සුදු ඇඳගෙන ඉන්නවා. ඒ කට්ටියට ඕනේ මේ ලන්දාරිකම් පෙන්වන්නනේ. මම මෙහි ඇවිල්ලා කිව්වට පස්සේ ලොකු සාංශි කිව්වා සමාදාය සික්කත සික්ඛා පදේසු. සික්පදය සමාදන් වෙනවා නම් රකින්නවා නම් සමාදන්ව රකින්න ලෝකයට කියන්න අඬහැර පාලා මම සිල් රකින්නවා කියලා. ඒකටයි බාපණයක් දාන්නේ. ඒකට අනික් මිනිස්සුන්ට සංඥාවක් යනවනේ. සිල් රකින්න ලෝකෙ ඉන්නවයි කියලා. ඔක්කොම දුස්සීලයිනේ. ඒ නිසා සිල්පදය රකින්නවා නම් සාසනයට උදව් කරන්න ඕන නම් සමාදන් වෙලා රැකපන්. ඒක ඉතින් සතිය තියෙන්න පුළුවන් සතිය තියෙන බව දැනගන්න පුළුවන්. මේ දෙක තේරුම් ගන්න බැරි නිසා නිවනයි නිවන බව දැන ගැනීමයි දෙකක් වශයෙන් අටුවාචාන් වහන්සේ පෙන්නනවා. ඒකට සමහර ආචාර්යවරු බැන්නා. කෙලෙස් නැත්තම් නිවන තමයි කියලා නෑ. කෙලෙස් නැති බව දැන ගැනීම විමුක්ති විමුංචති විමුන්ත චිත් විමුත්තන්ති චිත්තං හෝති. විමුක්ත වෙලා බෑ. විමුක්ත බව දැනගන්න ඕන. කොහොමද දැනගන්නේ? තව කාටද කියන්න පුළුවන් බෙට. ඉතින් ඒ නිසා සතියේ හිටියට මදි බණ ඇහුනට තේරුණට මදි. ඒ වෙලාවෙම තේරුම් ගන්න ඕනේ මම මේ බණ ඇහිම නිසා ලෝකයක් ප්‍රශ්න වලින් විසඳිලා තියෙනවා. මම ඉන්නේ ධර්මයට හිතියෝ දාගෙන. කාරණේ තමයි ධර්මේ කොටස් වැටෙහෙන්න ගන්න එක. අත් සංගීත බව. නැත්තම් අහගෙන ඉන්න පුළුවන් සංගීත රාවය අහගෙන ඉන්න පුළුවන් ඕනම කෙනෙකුට. නමුත් ඒකේ නෝට්ස් ටික කොහොමද මේ සංගීතය නැවත හදන්නේ කියලා ඒක කරන්න බෑනේ අහගෙන ඉන්න මනුස්සයට. ඒ නිසා ඕන කෙනෙකුට පුළුවන් සිල් රකින්න. හැබැයි සමාදන්ව සිල් රකින්න කෙනා ලෝකෙට මොකද්දෝ නිහඬ බණක් කියනවා. මං ඉස්සර ඒක ගණන් ගත්තෙම නෑ. මං හිතාගෙන හිටියේ සිල්පද රකින්න ඔය හැබැයි රකින්න බව කියන්න ඕන කමක් නෑ කියලා. ලොකු සංසීතයේ හාත්පසින් වෙනස්නේ. ඒ සත්‍ය කියන්නේ සමාදාය සික්කත සික්කාපදේසු. සිල්පද සමාදන් වෙලා ඒක තමයි අපි ළඟ නැත්තේ. අපි මේ කරන ගෞරවණීය අපේ භාවනා ජීවිතේට අපි අගය කරන්නේ අපි. ආ පහත් කළ සලකන අපේ අතිමුත් හිත පිට යනවා. අපේ අතිමුත් කාම මිත්‍යාචාරය නැත්තම් කාම හිටි පහළ වෙනවා කියලා අපි අව탁සේරු කරනවා. නොත් මෙච්චර අමාරු ලෝකෙක අඩු අනේ ශික්ෂාපදයක් දන්න කම. අදිවාසී ශික්ෂාපද කඩන්නේක හොඳ නැහැ කියලා දන්න එක. අඩුපාඩු මේ ළමයිලෙන් කැඩෙන්නේ නැහැ කියලා දන්න එක. ඒ ප්‍රසිද්ධිය කියන්නේ. කියන්න බැරි නම් ඒකට නිකන් හරියට යකඩෙන් බාල්දියක් හැදුවට හරියන්නේ නැහැ. ඒක ගැල්වනයිස් කරන්න ඕනේ. ගැල්වනයිස් කියන්නේ නැත්නම් ඔක මලකට ගන්න. කොන්ක්‍රීට් දැම්මට වැඩක් නැහැ. ඇතුළට රේන්ෆෝස් කරන්න ඕනේ. කම්බි නැත්නම් කොන්ක්‍රීට් වල හයියක් නැහැ. ඒ රේන්ෆෝස්මන්ට් එකයි එහෙම නැත්නම් ගැල්වනයිස් කරන එකයි ඒක පුංචි වැඩ වගේ පේන්නේ. ওই විශාල නැවක් කොච්චර තින්ත ගෑවත් යකඩනේ තියෙන්නේ මොහොදනේ. කොච්චර මලකට ගන්නවද? තීර කරන්නේ විශාල මැග්නීසියම් කුට්ටියක් නැවේ බඳේ හේතු කළා. තිනසොද නැගීසෙන් කුටි ඉක්මනට ගෙවෙනවා. මේක ශක්තිය ලෝහයක්. ඊට පස්සේ ඒක ගෙවෙනකොට අලුත් එකක් දානවා. එතකොට යකඩ බේරෙනවා. ඉතින් ඒ වගේ අර සමාදන්වර සිල්පද රකින්නකොට ඊවසේ තීරණා මේක බාපණේකුත් දාගෙන ඉන්නවා. සුදු ඇඳගෙනත් ඉන්නවා. බට්ටික ගන්න තීරෙන්නේ නැහැ. පල්ලේ සිල් ගත්ත කට්ටිය කටි කියනවා බට මෙහෙම මෙහෙම කරලා පිඟානයි මේ අතයි ළඟ කටේ ළඟ තියාන කනවලුදි මට කතා කළා සාන්තික හොඳ නැහැ. ඒගොල්ලන් කියන්නේ පිඟාන අතේ තියාන බට්ටික කණ්ඩ කියලා. මං කෝ කරවන්නේ හිටපම්බන් ගෙදර බතුත් නැහැ ඔය මිනිසුන්ට. ඔය බට්ටික කාපු දෙන් ඉතින් ඔක්කොම දැන් සිල්ල ගත්ත කෙනෙක් එහෙම කරනකොට අනික් වංශයට අයිතියක් තියෙනවනේ කියලා කියන්නේ. මොකද සුදුරිදී අඳගෙන ඉන්නවනේ. බාපණයක් දාගෙන ඉන්නවනේ. එහෙම නැතුව හිටියනම් කිසි කෙනෙක් අපිට උපදෙස් දෙන්න පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ අපි වැඩක් කරනවා බැජ් එක ගන්න. ඔරංගිජයි තමසේ අහවල් වැඩි කරන් තමසේ ඔච්චරයි කරන්න පුළුවන්. ඉන්නේ හැට යන්න බෑ. දැන් අද පොලිස් නිල දාන්නේ පුදුමාකාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ කරන්න දෙන කාරණා හරියටම දන්නවා. මිනිස්සුත් දන්නවා. ඔරංග රෙඩි නැටුවොත් බලේ පාවිච්චි කරා වෙනවා. කාර් එකක් ස්පීඩ් ඕන නැත කරපුවාම ඩ්‍රයිවර් බහින්න එපා. ඩ්‍රයිවර් බහින්න ඕනේ නැහැ. රාජකාරියට නිලධාරියා ඉන්න මොකද ඩ්‍රයිවර් ඉන්නේ පාර පැත්තේ. දොර හැරන බැස්සොත් එතන ඇක්සිඩන්ට්යක් වුණා. ඒ පොලිස් කාර්යයේ අයිතිවාසිකම්. එයා එනකොට හැබැයි ෂටර් එක බාගට අරලා තියනවා. ඇයි එහෙම කියන්නේ? පෙට්‍රෝල් ෂටර් එක අරගෙන තියන්න බෑ සීතලයි. බාගට අරින්න ඕනේ. ඇයිල දොරට තට්ටු කරන්න වුණොත් එයා දන්නවා ඩ්‍රයිවර් ඔලොමලයි. යස් සර්. දොරේ මොකද්ද කරන්නේ? කන්න ලයිසන්ස් එක. එයා ඉන්නේ පරි. ඩ්‍රයිවර් ඉන්න ඕනේ ඇතුලේ. එතෙන් එනකොට එයා අද්දක උස්සගෙන ඉන්න ඕනේ. ඇතුලේ ඉන්න මනුස්සයා. මොකද නැත්තම් කබි හෝල් එකේ පිස්තෝලේ තියෙන ඩ්‍රයිවර් ගාව. එනකොටම තියෙනවා. එහෙම තිබ්බොත් අර ඇයිනේ කාර් එක දිගේ අයින දිගේ පිස්තෝලේ තියාගෙන ඉන්නේ. මොකද ශ්‍රී ලංකාවේ නෙවෙයි දෙන්නේ. එයා පැහැදිලිවම කාර් එක නතර කරලා එන්ජින් එකත් නතර කරලා ෂටර් එක ඇරලා අද්දක පේන්න තියානිනවා. ඩොකියුමන්ට්ස් ඉල්ල ඩොකියුමන්ට්ස් දුන්නේ ඉවරයි. ඉතින් ඒ වගේ ඒ නිලධාරියාගේ යුනිෆෝම් එක ඇඳලා එයායි නිලේ දරනවා නම් අපි දැනගන්න ඕනේ මෙයාට ට්‍රැෆික් සයිට්ස් තියෙනවද කියලා. ට්‍රැෆික් නැති කෙනෙකුට අවිල්ල අපි නතර කරන්න බෑ. අපි බයට යනවා බෑ. ඒ ශිල්පදේ රකින්නයි කියලා කියන්නේ අපි සුදු ඇඳ ගත්තා නම් ඕන කෙනෙකුට හරි තමසේ හිල් ගත්ත කෙනෙක් ඕයි තමසේට ඔහොම නටන්න බෑ කියලා. අපිටත් මතක් වෙනවානේ. ඒ වගේ තමයි සතියින් ඉන්නවා නම් අපිට විශාල අන්වේ ඥානමය එහෙම නැත්නම් ණය විපස්සනා තියෙන මේ බණහනවා කියන්නේ මේ සතියෙන් ඉන්න එකට ලැබිච්ච ආනිසංශයක් නැත්නම් මම කවර කුඹුරක් කොටනවානේ. දැන් මේ බණ තේරෙනවා කියන්නේ සතිය හරි ගිහිලයි කියන එකනේ. ඒකට ඕන කෙනෙකුට කියන්න පුළුවන් නේ. බණේ මේ මේ කරුණු තිබුණා. බණ කියන එක නට සන්තෝසයි. අහන කෙනාට සන්තෝසයි. ඒක නාල් කරලා කියලා කිව්ව මචං බණක් ඇහුවා මෙන්න මේ ටික කිව්ව টොප් කියනකොට අර බණ සම්බන්ධෙච්ච නැති මනුස්සයට සංවේදනයක් කරනවානේ. ඒ නිසා ඒක දැන ගැනීම දෙවෙනි කොටා ඒක තමයි විමුක්තන්ති විමුක්තමිති ඥානං හෝති කියලා හැම අවබෝධයකම තමයි විමුක්ත වෙලා මම විමුක්තයි කියන ඥාණය පහළ වෙනවා. ඒක එන්නේ නැහැ සැකේ තියෙන කෙනාට. සැකේ තමයි ඒකට තියෙන ප්‍රධානම බාධාව. විමුක්ත වුණත් සැක නම් බෑ. ඒ නිසා ආර්ය නව ලෝකෝත්තර ධර්ම කියනකොට මාර්ගඵල මාර්ග හතරයි ඵල හතරයි ඊට පස්සේ නිවන කියලා තව එකක් තියෙනවා. නවලෝකතර වෙන්නේ ඒ බව දන්නකම. සෝවන් වුණාට බෑ. සෝවන් බව දැනගන්න ඕනේ. මේ සෝවන් විශේෂයෙන්ම දැනගන්න ඕනේ සෝවන් මාර්ගේ. ඵලයෙන් සිද්ධියක් එක්ක සිද්ධ වෙන්නේ. යකා ඇනකොට තුන්නඩි හූ කියන යන්නේ. නමුත් දැන් තොවිලේ සිද්ධ වෙන බව. අද එතන ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි පුලුවන් තරම් ධර්ම සාකච්ඡාවලදී හෙලිකිරිම වලින් කියනවා හොඳ වෙලා බෑ හොඳ බව පේන්න තියෙන්න ඕනේ. සාධාරණ යුතුය ඉෂ්ට වෙලා බෑ සාධාරණ යුත්‍ය බව උසාවියට තේරෙන්න. නඩුකාරයට තේරුණාට බෑ. අධිරාජ්‍යවාදී කියලා කියන්නේ නඩුකාරයට තේරුණොත් ඇති අරු හිරි දාන්න ඕනේ. එහෙම බෑ. ඌට තේරෙන්න ඕනේ මෙතන නඩුවක් තියෙනවා නීතියක් කැඩලා තියෙනවා. ඒ සාධාරණ බව උසාවියට තේරෙන එක තමයි අමාරු දේ. මොකද උසාවියේ ඉන්න ඔක්කොම නීතිය දන්නේ නැහැ. ඉතින් අපි භාවනා කරනකොට ඉන්නේ සාමාන්‍ය අසාධාරණ ලෝකෙක. අපි ඒගොල්ලෝ ගටන්නේ. හැබැයි අපි කියනවා ශිල්පදයක් රැකගෙන ඉන්න සතියේ ඉන්නේ. ඒ අදාළ කෙනාට කියනවා මම සතියේ ඉන්න බව දැනගත්තේ මෙන්න මේකේ. නැත්නම් විතක්කේ තිබුණාට බෑ. ਵਿਚාරේ තියෙනවනේ විමසුන්න ඕන තියෙනවනේ. මේක තමයි සතිය කියන්නේ කියලා. එතකොට තව කෙනෙකුට සතිය අර්ථකතනේ පිළියම් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා දැන ගැනීම වැදගත්. මේ නිසා පංචක ණය චතුක්ක ණය කියලා ධ්‍යාන ක්‍රම දෙකක් තියෙනවා. පංචක ණයදී විතක්කේ ਵਿਚාරේ වෙන් කළා කියලා දෙනවා. අරමුණට ගියා ගිය බව දැනගත්තයි කියන එක. චතුක්ක ණයදී කියන්නේ ගියාසා ගිය බව දැනගත්ත දෙකම එක පැකට් එකේ දාලා විකුණන්නේ. විතක්ක ਵਿਚාර දෙකම එකට දාලා. ඉතින් ওই දෙක විග්‍රහ කරලා ගත්තොත් තමන් පිරිසුදුනා කියලා දැනගත්ත එක අතිරේක පිරිසුදුකම. ඒක මේ සංනිවේදනයට අදාළ වෙන එහෙම නැත්නම් තමන්ට අයිති නැති ලෝකෝත්තර ධර්මයක්. හැබැයි ඒක නැහැ කියලා ගණන් ගන්න එපා. සතිමත් වෙන්න නොබෝ කලකින් සම්පජඤ්ඤේනෝ. ඒ සම්පජඤ්ඤයෙන් තමයි මම සතිපත් බව දාන්නේ. මම සත්‍යමත් බව යහියවෙන් ඉරියවට ගෙනියන්නේ. මම සත්‍යමත් බව අරමුණෙන් අරමුණට ගෙනියන්නේ. ඒතර තියෙන අරමුණ මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ. ඉරියව මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ. බණහන ගමන් සතික් කැගවුවට බණහනකට බාධාවක් වෙන්නේ නැහැ. ඒක මේ ධර්මතාවයක් මේ යෝගාවචරයේ දක්ෂකම නෙවෙයි. ඒ බව දැනගන්න නම් අපි අර සතිය කෘත්‍ය ඒකට කියන පච්චපඨානේ කියලා සතිය තියෙන බව තමන්ට වැටහෙන්නේ විෂයාභිමුඛ බව පච්චපට්ඨාන. මෙන්න මේ විෂයටයි මම මුණ දීලා දාලා තියෙන කියන එක දන්නවා. අනිත ඔක්කොම දන්නවා. මෙන්න මේකටයි මම එල්ල වෙලා තියෙන කියලා දන්නවනම් වටපිටේ මොන විෂයක් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. එල්ල වෙච්ච එක, මූලිච්ච වෙච්ච එක, ඇඩ්වර්ට් වෙච්ච තැන දන්නවනම් ඒක සතියට විශාල ආඩ්‍යයක්. මම බණ කියනකොට කියන්නේ මාලිකා වේතා සරසලා පාරට දැමඩ බෑ දෑල යන ඇතු දෙන්න ඉන්න ඕන. දෑල යන ඇතු දෙන්න තමයි පාර පුරවගෙන එතා යන බව තේරෙන. තනියතා කරඬුව ඇතර ගියන් ලස්සන නෑ. බයඬ බුද්ධ ගයාවේ මැද කණුව වටේට හතර වටේට කණු හතරක් හිටවල තියෙනවා. තාජ් මහල් එකෙත් මැද පිළිණ එක වටේට කණු හතරක් තියෙනවා. රොන්නෙලිසෑය වටේටම පුංචි සෑය හතරක් තියෙනවා. ඒකෙන් තමයි තෙද ගන්නේ. විජය ආනන්දපෑ ආනන්දපෑ කියලා gadol වලින් හතර තියෙන විශාල එකක් කඩන්න බැරි වෙලා තියෙනවා ඒක. ඒක හදනකොට gadol 100කට gadolයක් අයින් කරනවලු gadol ගණන් කරන්නේ. ඒකෙන් චෛත්‍යයක් හදලා තියෙනවා. අරගේ පොඩි රෙප්ලිකා එකක්. ඒකත් ලංකාවේ දින එකට වැඩි ලොකුයි. ඔය මහා එක කොහමද? ඒකෙන් එන පොඩි තෙදක්. රජුරෝ යනකොට වටපිට ඔක්කොම රාජසභාව එනවනම් මුර අතු කුඩා ගොම්සේසත් අරගෙන දබුන් බුගුන් දබුන් බුගුන් ගාලා ගහගෙන යනකොට රජුරවන්ට නිකන් තියෙනනේ පොඩි තෙදක් කියලා එකක්. අන්න ඒ වගේ සතිය එනකොට සතිය පිටිපස්සේ එනවා මුරාතු කුඩා මුරාතු කුඩ සේසත් පාවඩ උඩපියන් වටවියන් හැන්දෑදුරේ අලුයන්දුරේ බෙර ඔක්කොම ගහගෙන ගියා. රජුරෝ නිකන් හරියට පුදුම තෙදක් තියෙනවා. ඉතින් රජුරෝ කියනවා කවුද උදේින් රජුරෝ කියන්නේ ඌව මොකක්වත් නැතුව අන්තපුරයට ගියාම මට රාජලීලාව මතක නැති වෙනවලු ගෑණියුන්ට අහු වෙනවලු. මම ගියොත් කොඩි කඩි අරගෙන ආරෙමේ රජුරෝ විදියට ගිහිල්ලා රජුරෝ විදියට එනවලු ඔය ගෑණි මොන જાත්දමත් මං අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඕකනම් හරියන පොඩි ආම්සෝ කියලා කියනවා. මම යන්නේ රාජ අන්තපුරයට බව දැනගෙන යනවනම් හැම වෙලාවෙම සේසත් කාර්යය තියාගන්නේ මුරායුදු තියාගන්නේ කොඩි දාපන් වටේ දාපන් බෙර ගහපන් පාවඩෙලපන් එතකොට යන්නේ රජලීලාව වෙන්නේ. එතකොට අර ගෑනුන්ගේ මායාවලට අහු වෙන්නේ නැහැ. නැත්තම් මට රජකම් බේරගන්න ඉන්න බැරි වෙනවලු. ඒ මොකද අර රජ වෙලා බෑ ඒ පම්පෝරිය තියෙනවා. සතියෙත් තතියේ පව දැන ගැනීම පම්පෝරියක්. හැබැයි ඒක ප්‍රඥාගෝචර දෙයක්. ඒක මේ දවස්වල සතිපාසලේ අපිට විශාල වැදගත්කමක් තියෙනවා. සතිපාසලේ ඉන්න කට්ටිය මේක තේරුම් ගත්තේ නැතිකම නිසා මට ගොඩක් වැඩ තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ වාර්තාව. අවසරයි ගරු ස්වාමීන් වහන්ස. ත්‍රිලක්ෂණය අවබෝධය කරා යන ප්‍රතිපදාවේදී සිදුවන බොහෝමයක්දී තමාට පාලනයක් නොමැතිව සිදුවන බව ක්‍රමයෙන් අත්විඳේ. එයින් අනාත්මතාවය පිළිබඳව බොහෝ අත්දැකීම් ලබා දෙයි. උදාහරණයක් වශයෙන් සිත අරමුණින් පිටයාම නමුත් කලක් තිස්සේ පුරුදු පුහුණු කිරීමේදී සිතෙහි යම්කිසි නතුභාවයක යම්කිසි හික්මීමක් යම්කිසි පාලනයක් ඇතිවන බව අත්දකි. මෙවිට අනාත්මතාවය පිළිබඳව ඇති දෘෂ්ටිය යම්කිසි අභියෝගයක් ඇති කරවයි. මෙහිදී එම දෘෂ්ටිය ඍජු කර ගත යුත්තේ කෙසේද? පහදා දෙන්නමින් කාරුණික ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ.
භාවනා කරන්න ගියාම දෘෂ්ටි හයක් ඇති වෙනවා. හරියන අයට. දෘෂ්ටි නැති වෙන එක නෙවෙයි වෙන්නේ. ලෝකයක් තියෙන කාමය පිළිබඳ තියෙන දෘෂ්ටි අයින් වෙලා භාවනා සම්බන්ධව මට ආත්මයක් ඇත කියලා දෘෂ්ටියකට වැටෙනවා. ඔය කියන එක නෑ එහෙම එකක් කතාන කතා කරන්නේ. තමාරික පටන් ගන්නකොට මට ආත්මයක් නෑනේ. අනාත්මයි. never not banchun කියලා පටන් ගන්නවා. තමාරික කියන ආත්මයක් තිබිලා ආත්මේ නැති කරගන්නවා කියලා දෘෂ්ටියකට එනවා. සමහරයකට තියෙනවා ආත්මයක් නැතුව අනාත්මව හිතලා ආත්මේ තේරුම් ගන්න ඕනේ කියලා. සමහරට ආත්මයක් තියෙනවා කියලාද අනාත්මේ තේරුම් ගන්න ඕනේ කියලා එකක්. ඔය වගේ තව එකක් තියෙනවා මේ මම මේ කරපු දේවල් තමයි මයි පිටිපස්සේ ඉන්නේ මේ මේ මම මේ මමයි කියලා සම්බන්ධතාවය පෙන්වන ඒ දෘෂ්ටි හයම මිත්‍යා දෘෂ්ටි. හැබැයි මේ දෘෂ්ටි හය දැනගන්න නැතුව මම ඉන්නේ කොයි දෘෂ්ටියද කියලා දන්නේ නැහැ. එන්නේ මිත්‍යා දෘෂ්ටිය දැන ගැනීම තමයි පළවෙනිම පාඩම. ඒකට ගොඩාක් භාවනා කරලා කමඨහන් සුද්ධ කරව ගන්න ඕනේ. එතකොට අහණෙක් කරන තියෙනවා මම පටන් ගන්නකොට ආත්මයක් නැහැ කියලා පටන් අරගෙන. උච්ඡේද දෘෂ්ටිය ආත්මයක් තියනවා කියලා පටන් ගන්න සාස්වත දිට්ඨිය. නැත්නම් ආත්මයක් තියෙන පදනමේ ඉඳලා ආත්මයක් නැති වෙන්න මම භාවනා කරනවා. එහෙම නැත්නම් ආත්මයක් තියෙන තැන ඉඳලා ආත්මේ අල්ල ගන්න භාවනා කරනවා. නැත්නම් අනාත්ම විඳලා ආත්මේ තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේ කළ කියලා දේ ඔක්කොටම සම්බන්ධතාවය ඉන්නේ ආත්මේ හරහා වගේ කියලා බොහෝම ලස්සනට ඒ කරුණාය සබ්බාසව සූත්‍රයේ බුදුරජාණන්සේ දේශනා කළා තියෙන නිසා තමන්ගේ දෘෂ්ටිය අඳුනගත්තා නම් ගැලවුණා තමයි. එතන ලෙඩේ හනීප කරන්න නෙවෙයි ඕනේ රෝග ලක්ෂණ අඳුරගන්න ලෙඩේ අඳුර ගන්න ඕනේ. ඒක තමයි MD වරු ඉන්නේ. එහෙම නැත්නම් මේ ස්පෙෂලිස්ට්ලා ඉන්නේ. යා ගොඩාක් වෙලා කතා කරලා ලෙඩේ අල්ලලා දෙන්නේ. ඊපස්සේ ඕනේ දොස්තර කෙනෙකුට බේත් කියන්න පුළුවන්. ෆාමසිස්ට්ටත් පුළුවන් බේත් කියන්න. ලෙඩේ අල්ලගන්න නැතුව තමයි අද බේත් කරන්නේ. ඒකට කියනවා මේ එතකොට බෙහෙත් කිරුවොත් වෙන්නේ මොකද්ද? බෙහෙතෙන් ලෙඩ හට ගන්න. ඒ නිසා අටුවාචාන් වහන්සේ සඳහන් කළ තියෙනවා අද තින බේසජ්ජ සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ. අද බෙහෙත් තියනවාට පාවිච්චි කරලා බෙහෙතෙන් හටගත්ත ලෙඩ තියෙනවා කවදාව සනීප කරන්න බෑ. ලෙඩේට බෙහෙත් දෙන එක වෙන කතාවක්. අද අපිට බෙහෙත් නිකන් දෙන නිසා යනවට එනවට පැන්ඩෝල් ගන්නවා. යනවට එනවට පස්පංගෝ බොනවා. යනවට එනවට සමාහන් ගන්න හිම බෑ. එතකොට බෙහෙතේ ගුණයක් නැති වෙනවා. ඒක නිසා ඒක හරියට මාත්‍රාව දැනගෙන පාවිච්චි කරොත් බෙහෙත නරක නෑ. නමුත් බෙහෙත් කරලා හදාගත්තොත් ලෙඩක් මොනම ලෙඩෙකුටවත් අල්ලන්නත් බෑ, සනීප කරන්නත් බෑ. අද ඉන්සයි ඉස්පිරිතාල වලින් හැදෙන ලෙඩ කියලා જાතියක් තියෙනවා. මොන જાතියුන්ව සනීප කරන්න බෑ. ඒකට වුන්තර පුදුර විදිහට බය වුණා. කොරෝනා ආවට පස්සේ වෛද්‍ය ස්විෘත්‍ය කරන කට්ටිය ඉස්පිරිතාලට යන්න බීම ගැන. කරන්නම දෙයක් නැණ යන්න ඕනේ. එදින භික්ෂු වාටුවට යනකොට ඉස්පිරිතාලේ ඉඳලා හුලං ඇදලා අරගෙන විසිකරන එක්සෝස් ෆෑන් එක තියෙනවා. එදින යනකොට ඔළුව පාත් කරන යනවා. හේම තීකර මහත්තයෝ ඔතනේ ඔය හුස්ම නම් ගන්නේපා ස්වාමීන් වහන්සේ. ඔය මුළු වාට්ටුවේම තියෙන ලෙඩ පීස බීජ ඇදලා එළියට දාන තැන. අන්තිම ලංකාවේ තියෙන භයානකම තැන. ඒ හුස්ම පොඩ්ඩක් ගත්තොත් ඇති. ඒක මොකද ඔක්කොම කුණු කන්දල් එකතු වෙලා තියෙන තැනින් එළියට දාන. මුළු කොළඹට මොක ගියාට පස්සේ ප්‍රශ්න නැහැ. නැත්නම් ඕක මුණට වැදුණොත්. ඔව් ඇයිද ඉන්නේ මේ කක්කුසියකවත් එච්චර ජරාව නැහැ. කැලේක නැහැ. ස්පිතාලේ තියෙනවා. අදාවිට වෙලා තියෙන මේ දොස්තරලා වැඩි වෙලා ලෙඩ වැඩි වෙලා මොනම දෙයක්වත් ඉවසන්නේ නැහැ. ලෙඩේ එන්නේ ඉස්සලා බේත් බොනවා. බේත් බිව්වට පස්සේ බේසජ්ජ සමුත්‍ිත රෝග. ඉතින් ඒක නිසා අපි හරියට දැනගෙන ඒව පාවිච්චි කරනවා නම් අනිච්චන් දුක්ඛං අනත්තං එක පැත්තක තියෙනවා. ඇත්තේ ය නැත්තේ කියලා තව එකක් තියෙනවා. ඒක විපස්සනා උගන්නන්න කියන්නේ මොන දෙයක් කරන්න ගියත් ඒ වචනේ අහගෙන ඉන්නකොටම කතාව කියනකොටම තේනවා මෙයාට රුචි අරුචි දෙක තියෙනවා. මේකට රුචි මේකට අරුචි. එයා දැනගෙන කිව්වත් නැතුව කිව්වත් එතනින් අල්ලන්න පුළුවන්. රුචි අරුචි කියන්නේ පාපයක් නෙමෙයි. හැබැයි සූචකයක්. එනිසා ඕන දෙයක් කතා කරනකොට කෙහෙල් ගා ගන්න දෙන්නේ පොල් ගා ගන්න දෙන්නේ කියලා ඩිංකම් බලනකොට තේරෙනවා. පැත්ත ගන්න එපා. ඇනලයිස් කරන්න යන්න එපා. මෙයා කතා කරගෙන හරි බලන්නකො. අනිවාර්යයෙන් පේනවා මෙයා මේකට රුචි මේකට අරුචි. ඒ දෙක තියෙන තාක්කල් මාරපාක්ෂිකයි. අඩු ගානේ තේරුම් අර ගන්න ඕන මධ්‍යම ප්‍රතිපදා කියන්නේ ඕක තේරුම් ගන්න එක. මම මේකට රුචි ප්‍රශ්නයක් නැහැ. මම UNP වලට කැමති ප්‍රශ්නයක් නැහැ. මම ශ්‍රී ලංකාව වලට කැමති. දැන් දෙකම නැහැ නේ පාටිස්. ඒකයි මම බය නැතුව කියන්නේ. එහෙම පාටිස් නැහැ. ඉතින් ඒ දෙක නැතුව අපි කතා කරන්නේ නැහැ නේ. ඔබ බයන්නේ ඩිසෝල්ලා යන ඇති. ඒක නිසා ඒ රුචි අරුචි දෙක තමයි පෞරුෂත්වයේ රඳාපවතින මූලික කුණ්‍යේ. ආන්නේක තේරුම් ගැනීම තමයි දෘෂ්ටි තේරුම් ගැනීම තමයි දෘෂ්ටි නැති කිරීමේ මාර්ගය. දිඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නෙහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේතිති. දිත්‍යයකටපත් වෙන්නත් එපා සීලවන්ත වෙන්න. දිඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්බන්ද දර්ශනේ මොකද්ද මං කිසිම දෙයකට බැඳින්නේ නැහැ. මට ධම්මික ආමරු කියේ දර්ශනේ කියන්නේ අදස්සනේ. මොනම දර්ශනයක්වත් තියෙන මිනිහ නිවන් දකින්න බෑ. මිනිහා ඒ පැත්තට ඇදලා යනවා. දර්ශනයක් තියෙනුනේ නැහැ. ඒකටත් නැහැ. මම මේකටත් නැහැ. ලෙල්ලටත් නැහැ. කටුවටත් නැහැ. යන මිනිහට කාහින්වත් මේ යන මට කඩුළු මොටද කියලා කඩුළුත් නැහැ. යන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු අසරණයි තනි වෙලා. ඉතින් යාට පෞරුෂත්වෙ නැති නිසා කාගෙරි ඇඟේලේ. එල්ලුනොත් ඒක දන්නවනම් බේරෙන්න පුළුවන්. දන්නේ නැත්නම් ඒකේ වශයට ලක් වෙනවා. දීසුලියට අහුනා වගේ. දීසුලි අහුවෙච්චාම කියලා කියන්නේ මොහොතේදීම සර්ම කඩලා දාන්න කියලා. සර්ම කඩලා දාපම ධර්ම කරකිනවනේ දීසුලියට. එතකොට එළියෙන් බේරෙන්න පුළුවන්. ඒ නිසා ඉස්ලාම කරන්න ඕන රෙද්ද කඩලා දාන්න. දීසුලිය රෙද්ද අල්ල ගන්නවා. දැන් හුණ දුනකොට වලිග කඩලා දාන්න. වලිග අල්ලගත්ත එක හුණ අහුවෙන්නේ නැහැ. වලිග වේගෙන් ගහනවා. ඉතින් අර යක අල්ල ගන්න දුවන කිලා වලිගේ. ඇල්වර්පසේ හුණ කිලා මේ මේම කරලා කියනවා. අපිත් කරන්නේ මේ වෙලාවේ වලිග කඩලා දැම්මා. රෙද්ද කඩලා දැම්මා. ඒ පැත්තේ අපි පැත්තේ ඉඳලා තියෙන ඒ පරණ කතාවක් හැබැයි. මාමදලි ලොකු ලිඳක් හැදුවලු කොයි වෙලාවෙත් ගෑනු පිටලලු නාන්නම නැතිලු. ඒ ගෑනු ඉතින් නියපොතු සුද්ධ කරගන්න ඕන අනම්ම නැති වැඩ කොටක් තියෙනවානේ. ඉතින් අන්තිමට මෙයා කව බලන්න හිටියලු හිටියලු නාන්න වෙන්නේ. ඊපස්සේ සරම ගලවලා හිමීට ගියලු නැති කෙනෙක් ඉන්නවා. කවුරුත් නැති කෙනා. ගෑනුත් දුවන්න පටන් ගත්තලු. ආපු ඊටවසි මුලා දැනි කිවලු යකෝ මාමදලි කොණ්ඩත් වැඩියේ හෙළුව හොඳයි කිව්වා. හෙළුව දකින්න මු යනවා. මාමදලි කොණ්ඩත් වැඩිය හොඳයි විල්ලජ නැතිකම කියලා නැත්තම් මු යන්නේ. කොච්චරකත් එනියපොතු සුද්ධ කර කර ඉන්නවා තෙන්ලා කයිවල් කර කර ලීලයි කමලයි චම්පයිර එකයි බානුමුතී නයනයි සඳලී එකයි දීගෙන යෑමට එන ලින්ද මේකයි මේල් ඉදලාගෙන ඉතරම අවිවේකයි. ඒ නිසා දැනගන්න මෙන්න මේකෙන් තමයි ගැටේ. ඒක දන්නමනුසයාට සරම ඇඳගෙන හිටියා මොකෝ නැතුවම මොකෝ දියසුලිය ගැලවුණා මොකෝ නැතුවම මොකෝ. ඒ ක්‍රමේ දන්නේ නැතුව ওই සාමාන්‍ය බුද්ධි නැතුව භාවනා කළ වැඩක් නැහැ. දැන් හෝ භාවනා කරන්න ඕන හුඟ දෙනකොට ඒ සාමාන්‍ය බුද්ධිය නෑ. ඉතින් ඒක දෙන්න පුළුවන් නෑ මේ. ඒක මේ ගන්න නෑ. ඒක ඕනේ ඕනේ පෙට්ටි කඩේක තියෙනවා. ඒක ආරම් වලින් මේ සාමාන්‍ය බුද්ධිය අපි වෙන්නලා දෙන්නේ වැරද්ද මෙතනයි කියලා පුළුවන් නම් කණ්ණාඩියකට දාලා පෙන්ලා දෙනවා. නිකන් අංජනමක් ඇරලා වගේ. දෘෂ්ටිය මේකයි කියලා දැනගන්න. ඉතින් මිනිස්සු බය නම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා දෘෂ්ටි නැති කරන්න තියෙන එකම දේ මම ඉන්නේ අසවල් දෘෂ්ටියේ කියලා දැනගන්න එක කියලා අපි මතක තියාගමු.
ආසරයි ස්වාමීන් වහන්සේ, දැන් ලැබුණ වාර්තාවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියවන්න.
ආ හොඳයි. මේත් එකක් තියෙනවා, අපි නිරංජර ඉස්සලා දීලා ඊගාට මෙහෙන් ගන්නවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. පෙර සූදානම්ව යාම තුලින් අරමුණෙහි මුලට සතිමත් විය හැකි බව අත්විඳ ඇත. එහෙත් පෙර සූදානම සෑම විටම නොපවතී. එවිට අරමුණට ආකර්ෂණය වී ඇදී යයි. එහෙත් නැවත ටික වේලාවකින් අරමුණට ස්වභාවිකවම පැමිණේ. එබැවින් සෑම විටම පෙර සූදානමින් යා යුතුද? පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
එපමණයි සවන්. ආධුනිකයෙක් නම් පෙර සූදානමෙන් යන්න ඕන. ටිකක් කල් ගියාට පස්සේ පෙර සූදානම නැතුව ගියාම මොකද වෙන්නේ කියලා අනුතර ගන්න ලෑස්තිව යන්න පුළුවන්. යකාව කියන තරම් කළු පාට නැහැ. ඒකට එයාට තේරෙනුත් පෙර සූදානමක් නැතුව යන එක ලාභයි කියලා. ඒ කියන්නේ අනුතරට ලෑසි. ඉමුනිටි එකක් තියෙනවා. ප්‍රතිශක්තිය තේරෙන්න ඕනේ නැහැ. නැකත් බල බල ඉන්න ඕනේ. පාර දෙපැත්ත බලන්න ඕන පයින්. පෙර සූදානමෙන් කරනවා කියන්නේ දෙපැත්ත හොඳට බලලා වාහනේ නැති වෙලාවේ පයින් එක. දැන් අපි පයින් එක හයිරේ නම් කහට අඩිය තිබ්බොත් වාහනේ නැතර කරන්න ඕන. ඒකයි කහිරේ නීතිය. ඉතින් දිනකොට එච්චර පෙර සූදානමක් ඕනේ නැහැ. එයා දන්නවා පාර තිබ්බට වාහන ගියාට කහිර කියලා දැනක් තියෙන. ඉතින් දිනකොට ඒක අයිති වැඩිපුර තියෙන්නේ පෙඩෙස්ට්‍රියන්ට නැත්නම් පදිකයාට. එයාට ඒක යන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැන් තමන් පොලිස් සාජන් කෙනෙක් නම් ඕනෙම ට්‍රැෆික් රියන්තියේදී පාට පයින් සැපික් සාජන නොවිනායට ඉතින් පෙර හුරුවක් තියෙන්න ඕනේ. පෙර නැත්නම් ඉතින් බෙල්ලකට රිවර්ට් වෙනවා. හොම්බකට රිවර්ට් වෙන නිසා කරලා බලන්න. තමන් ගන්න රිස්ක් එකේ හැටියට පෙර සූදානම කොම්පන්සේට් කරන්න පුළුවන්. පෙර සූදානම හෙට්ටු කරන්න පුළුවන්. ඒක තමයි අපි ඇත්තටම විපස්සනා කරනවා කියලා කියන්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. භවතණ්හාව ගැන මේ සංකල්පය ගැන පොඩි ගැටලුවක් තියෙන ස්වාමීන් වහන්සේ. සාම්ප්‍රදායික අර්ථකථනයේ තියෙන්නේ අහලා තියෙන විදිහට කියන්නේ යම් පුද්ගලෙක් ඊළඟ ජීවිතයක් ගැන අපේක්ෂාවක් එක්කෝ දේවාත්මයක නැත්නම් මනුස්සාත්මයක ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊට එහා ගිපු ආර්ථකතනයක් කාලා තියෙනවා. ඒ කියන්නේ සත්වෙක් ඒ මොහොතේ ප්‍රතිඋත්පන්නව හටගන්න ලෝකය ගැන නොදන්න කමින් ඒ කියන්නේ සාස්වතවාදයට ගිහිල්ලා ඒ කියන්නේ තමාවට ලෝකයක් පවතින බවට ගන්න සංඥාව කියන එකත් ඔබ වහන්සේ අඟහරුවාදා ඉංග්‍රීසි ධර්ම සාකච්ඡාවේදී භවතණ්හාව ගැන කියලා දුන්නා. මේ කියන්නේ යම් පුද්ගලෙක් පුද්ගලයන් කොට්ටාශයක් එක්ක එකතු වෙලා ඉන්නකොට ඇති වෙන දෙයක් වශයෙන් උත් විභවතණ්හාව ඒ පුද්ගලයන් හට යම් කිසි ගැටලු හෝ බාධා පැමිණීමේදී ඒකට ප්‍රතිවිරුද්ධව දක්වන ප්‍රතිචාරයක් විදියට ඒ කියන්නේ ඒ ගැටලු නැති කරගන්න අනිත් අයව විනාශ කිරීමක් හෝ එහෙම සම්බන්ධයක් ඒ ගැන පාදලා දෙන්න පුළුවන්.
කියන කාරණා තුනම හරි ආගෙන තිනවත් හොඳයි. තමන්ගේ ආතාවල ඉෂ්ට කිරීම කාම තණ්හාව. මම දැන් මෙතන මගේ ඉඳුරම් පිනවනවා. මගෙන් පිට හෙටක ඉඳුරම් පිනවනවා, අනිද්දා ඉඳුරම් පිනවනවා, අම්මගේ ඉඳුරම් පිනවනවා, තාත්තගේ ඉඳුරම් පිනවනවා, යන තැන ඉඳුරම් පිනවනවා කියන්නේ භව තණ්හාව. ඉතින් එතකොට ඉතින් මට දැන් මේ වෙලාවේ ලැබෙල බෑනේ. හෙට ලැබෙන හැටි බලන්න ඕනේ, අම්මට ලැබෙන හැටි බලන්න ඕනේ, තාත්තට ලැබෙන හැටි. එතකොට මම විශාල ව්‍යාපාරයක්. ඒ විශාල ව්‍යාපාරේ විශාල බාධායි. තමන්ගේ ඉඳුරන් ටික පිනවගෙන ඉන්නවයි කියන එක තමයි තණ්හාව කියන්නේ. නමුත් බුදුන්සේක තලු තුරු කර කරලා පිනවන කාම තණ්හා ඒ වෙලාවේ ඉඳුරන් පිනවීම. ඉතින් ඒක සාමාන්‍යයෙන් අරමුණක හිත පවත්වපුවාම හිතිනවා. ඉඳුරන් පිනවීමේ ලැබෙන උපරිම සැපේ ලැබෙන්නේ අපිට නිර්ආමිෂව. ඉතින් මේක මේ බණ ටික අම්මට උගන්වන්නේ කොහොමද? තාත්තට දෙන්නේ කොහොමද? මෛත්‍රියක පැවිදෙන්න ආපු එකනට දෙන්නේ කොහොමද කියලා අර ඒ ඇති වෙච්ච ඒ තමන්ගේ සාර්ථකත්වයේ අනුර දීම සඳහා ඒක නයිසර්ගික දෙයක්. අතුරු පින්නට පස්සේ වාදින වැක් කරනවා. ඒක දෙන්න ගියාම අර තමන්ගේ එක ඉඳුරම් පිනවීමට වඩා අනුන්ගේ අතන මෙතන හෙට අනිද්දා ඔන්න ඔය විදිහට ඉතිරිපැතිරි යෑම තමයි භව තණ්හාව. කියන්නේ ඒකට ඒතකොට බාධා වැඩි. ඒ වැඩි බාධා වලින් උඩ යකෝ මිච්චර සාධාන වැඩක් කරන්න කියන රටට වැඩක් කරන්න කියන බලපං ඔමු පොල්ල දානවනේ. මෙහෙම මට කරදර කරනවා කියලා අර මනුස්සගේ බෙල්ල කන්න හිතනවා. එදිරි විභව තණ්හාව වෙනවා. කාම තණ්හාව විභව තණ්හාව පැත්තක් එන්නේ අඩුයි. තමන්ගේ ඉඳුරම් පිනව ගන්න ඉතින් පොඩි අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා. පොඩි නම් නැහැ. කවුරුකව සතුටින් මැරෙන්නේ නැහැ. ඉතින් මෙහෙම තමයි මම විස්තර කරන්නේ. අර පොත්වල තියෙන විදිහත් හරි දැන් තිබුණට දේව ලෝකෙට යන්න ඕනේ මම. එහෙනම් තව හොඳ තැනකට යන්න ඕනේ කියලා මේ වර්තමානයේ හරියනකොටම හරි නොගියත් වෙන්න පුළුවන්. අනාගත සැලසුම් හදනවා. එතන මාත් එක්ක හිටපු අනිත් අයට දෙන්න හදනවා. ආන්නේ විදිහට මේ ඉතිර පැතිර යනවා තමයි තේරෙන්නේ. මේ කියන්නේ තණ්හාවක් දිගේ, මාන්නයක් දිගේ, දිට්ඨියක් දිගේ කියලා තේරෙන්නේ නැහැ. දැන් මට මෙච්චර පහසුවෙන් පුළුවන් වුණා නම් ඇයි මට අනිත් අයට දෙන්න බැරි කියලා තමන්ගේ මට්ටමින් හිතන අනුන් ගැන. ලොකු ආමඳුරු කිව්වා කවදාකවත් හිතන්න එපා තමන්ගේ මට්ටමින්. ඒක වෙලා බලලා පුළුවන් නම් ඒක කරන්න. හැබැයි මේ භව තණ්හාව කියන එක මේ ව්‍යාපෘතියක්, ඉතිර පැතිර යෑමක්. ඒ නිසා ආදිරත්න මහත්තයා තමන්ගේ චරිත කතාව ලිව්වේ භව තණ්හා කියන නමේ. කොටස් හතරක් ලියලා තියෙනවා. සර්වෝදය කියලා කියන්නේ මිනිසුන්ට සේවය කරන එකනේ. ඒකෙන් හිර වෙච්ච හැටි, හිර වෙන හැටි. පටන් ගන්නකොටමත් ලිව්වේ පළවෙනි පොත විතරයි ලිව්වේ, දැන් හතරක් ලියලා තියෙනවා. භව තණ්හා බුදුජානන්තේ කිව්වේ තමන්ගේ වැඩේ කරලා පස්සේ අනුන්ගේ වැඩේ කරපන් තමන් රහත් වෙලා ගියාට කමක් නැහැ. නැත්නම් තමන් ගොඩ ඇවිල්ලා අනිත් අය ගොඩ දාගත්තට කමක් නැහැ. දැන් තියෙන ක්‍රමයේ තමත් මඩේ ඉඳදී අනුන් ගොඩ දාන්න හදන කතාව. ඉතින් ඒ නිසා කාම තණ්හා භව තණ්හා දෙක අතර බිස්නස් එක අපි කියන්නේ කාම තණ්හාව තමන්ගේ ඉදරම් පිනවීමක්, භව තණ්හා කියන්නේ ගන්තපා බිස්නස් එකක්. අනුන්ගේ බර ඇදilla. සුදුසුකම් නැතුව. එහෙමනම් කාම තණ්හාවත් පිරිනවා, තමන්ගේ ආධ්‍යාත්මයත් පිරිනවා. ඒසයි ඉස්සර වෙලා තමන්ගේ වැඩේ කරගන්න කියන එක තේරවාදයේ තියෙන චෝදනාවක් ආත්මාර්ථකාමී කියන. ඉතින් ඒසා ওই විදිහට ඕක විස්තර කරලා ওই විදිහටවත් ඉදිරිපත් කරගන්න පුළුවන් මේක ගැන සතුටු වෙමු. නම සිද්ධ වෙන සිද්දෙන හැම සිද්ධියකම හේවණලි තුනම තියෙනවා. දක්නාසුලුව සතිය වඩමු.
සරයි ස්වාමින් වහන්සේ පොඩි පණිවිඩයක් මතක් කරන්න ස්වාමින් වහන්සේ. දැන් හෙට තියෙන ජාතකා ධර්ම දේශනාව තියෙන්නේ අද කියලා කට්ටියට පොඩි මතක් කිරීමක්.
හෙට තියෙන්නේ අද තියෙන එච්චරයි වෙන දෙකක්.
අද සාමාන්‍යයෙන් තියෙන ඉරිදට නිසා අද එක
සිසුවා. නෑ ඔය ඥාතිකයා මැරිච් එක සාමාන්‍ය දෙයක් නෙවෙයිනේ. අසාමාන්‍ය දෙයක් නේ. ඒ නිසා බණක් ටිකක් එහෙම වෙනවා ඉතින්. මරණයි කියන කිසි සාමාන්‍ය දෙයක් නෙවෙයිනේ. කමන්නේ තරහ වෙන්න බෑ උඹට තරහට නේ මම.
නෑ ස්වාමීන් වහන්සේ, මේ අද හතරට ඒ ධර්ම දේශනාව පැවැත්වෙනවා කියලා මතක් කරන්න
කැමතියි. ඔව් මම මතක තියාගෙන ඉන්නේ. අනික් කටිට කියන්න පොඩ්ඩක් ඕන. මාත්මේ මම ඊයේ ගන්න ගිතා හිටිය කඩුවල යන්න බැරි වුණා. දැන් මේ සාකච්ඡා ඉවරචිකම යන්න පාරක් තිබේ නම්, ඇසොන්දර තිබේ නම් අපි කිම බැදිවල ඉන්නේ, අපි යනවා කඩුවල. ඉතින් වාහනයක් නැතික මේ ප්‍රශ්න තියෙන්නේ. දැන් පෙරහැරිලා ඇති කියන පේනවා. වෙනදන්න එනවා මේ වෙලාව වෙනකොට අපේ මේ බන්දුල ඌ අද පේන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි නරක ලකුණක් ඇති. ඒකට යනවා නිරංජා. බණ කියන්නේ බලාපොරොත්තු. මතක් කරාට පිසිදි වේවා. තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අපි සමහර කරනවා වැඩේ. අපි පහලේ කුටියෙන් ඉල්ල හිටිනවා අනුමෝදනාව, ස්තුති කතාව කරන්න කියලා.
අවසරයි අතිපූජනීය නායක මහින්පාණන් වහන්සේගේ අවසරයි. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දවස සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවේ මේ දැන් නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය සමග දිස්ති දිස්සද ඇති පිරිසක් එකතු වුණු ධර්ම සභාවක මනපතින් දාම් කරුණු ගෙනයි පූජනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේ ඉසේ ඉදිරිපත් කරන්නට යෙදුණු ධර්ම කරුණු පැහැදිලි ලෙස විස්තර ලෙස පිරිස දැනුවත් කරමින් පිරිසගේ సంతානවල ඒ ධර්ම තැම්පත් කරන්නට ඇසූ පිරු කරුණු එකතු කරමින් සිද්ධ කළා තිකරගත්තා වපිනත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වපිනත් අපටත් ලෝවේ සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා. පින් අනුමෝදන් කරමු.